ගරු රෝණ දිසානායකමැත්ත අමතුමාට මිනිත්තු 15ක කාලයක්
තිබුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා ගරු විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්බන්ධ වූ මේ සාකච්ඡාවට අද දවසේ සම්බන්ධ වෙන අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා මේ වෙලාවේ. ඒ වගේම සුපුරුදු පරිදි රාසමානීක මැතිතුමා එතුමගේ කතාව තුළ මම හිතන්නේ බොරු කීපයක්ම ප්‍රකාශ කරමින් සිටියා එතුමගේ කතාවේදී. රුපියල් 5000ක් ගෙවන ලබන දීම නම හරියට අඩකින් අඩු කරලා තියෙනවා කියලා. රාසමානීක මැතිතුමනි, මම කැමති එක නිවැරදි කරන්න මේ වෙලාවේ. ආබාධිත අඩු ආදායම් ලාභින් සඳහා ලබා දෙන දීමනාව, වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව, වැඩිහිටියන් ලබා දෙන සඳහා ලබා දෙන ඕව 100 ඉයර්ස් අවුරුදු 100ට වැඩි ඒ වැඩිහිටියන් ලබා දෙන දීමනාව ඒ ආකාරයෙන් ලබා දෙන රජය කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව දැනට ගෙවනු ලබන දීමනාව රුපියල් 5000 දීමට අමතරව ලබන වසරේ ජනවාරි සිට ජනවාරි ටු month of April ඒ දක්වා රුපියල් 2500ක අමතර දීම එක්ස්ට්‍රා දීමනාවක් තමයි ඇලවුන්ස් එකක් තමයි ලබා දෙන්න යන්නේ. ඔබතුමාගේ ෆිෆ්ත් ලයින් එකේ බලලා කිව්වේ ඒක එක්ස්පෙක්ටඩ් එක්ස්පෙන්ඩිචර් කියලා තියෙන එක. මයි ගාව තියෙනවා ඒ කොලේ, මම ඔබතුමාට එවන්නම් ඒක.
ගරු අසමානික මැතිතුමා,
මගේ නව සඳහන් කර ගරු ඇමැතිතුමනි, මං හිතන්නේ ඔබතුමයි මමයි මේ වෙනම අයවැය දෙයක් බලනවත් දන්නේ. මම මේ බලන්නේ ජනාධිපතිතුමගේ අයවැය කතාවේ තියෙන
ඔව් ඒක තමයි
මම ඔබතුමාට එව්වා පිටුව.
මං
දන්නේ මේ ආණ්ඩු පක්ෂේ മന്ത്രിවරුන්ට වෙනම අයවැයකුයි අපිට වෙනම අයවැයකුයි කියලා දිනක් දන්නේ. මේ අයවැය තියෙන්නේ
ඔබතුමා යපු මේ ෆොටෝග්‍රාෆ් එක තමයි මම ගාව තියෙන. මං I got the photograph and මම ඔබතුමාට මේක එවන්නම් නම් අපහුව මම එවන්නම් ඔබතුමාට. මේකේ තියෙනවා පිස් ලයින් එකේ expected
මන්ත්‍රීතුමා ඔබතුමාගේ කතාවත් මම අහගෙන හිටියා. මං හිටියේ හෙට දිනේදී සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දෙන්න. මෙතෙක් මාස 7ක් මේ දීමනා විවිධ අවස්ථාවන් වලදී වැඩි කරලා මේ පවතින ආර්ථික තත්ත්වය තුළ ලබා දීලා තියෙනවා. හැබැයි ලබා දෙද්දී ගරු මන්ත්‍රීතුමා ඒකට අපිට විවිධ ආයතන උදව් කරා. නමුත් අපිට ජනවාරි ඉඳලා අප්‍රේල් දක්වා එහෙම සහනයක් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් ඒ අමතරව ගෙවන දීමනා ඒ විදිහට මේ කියන්නේ මේ මාස 7 තුල වැඩි කරලා ගෙවපු දීමනා ඒ විදිහටම ජනවාරි ඉඳලා අප්‍රේල් දක්වා ගෙවන්න ලංකා රජයේ අපේ රජයේ සල්ලි වලින් ගෙවන්න අවශ්‍ය වැඩ කටයුතු ටික කළා තියෙනවා. එහෙනම් මේ කප්පාදුවක් සිදු කළා නැහැ. ඉතින් එහෙනම් ඔබතුමා හිතනවා නම් මෙතන කප්පාදුවක් වෙලා තියෙනවා කියලා. මම ඔබතුමාට කැමතියි ඒක ගැන පැහැදිලි කරන්න. අපි ඒක ගැන සාකච්ඡා කරමු.
කොවිසිටි කරමු. Oh, Rasamanik Mata.
Garu, Honorable Shehan Semasinghe, thank you. I appreciate the minister in charge of finance being in the house to answer these questions, unlike in previous occasions. On Annexure 5, it clearly states that I understand that the relief for affected families due to prevailing economic condition, 5,000 has been granted for 7 months of the year 2022. payment of rupees 5000 for four months කියලා තියෙනවා. දැන් මේකේ annex 5 එකේ තියෙනවා allowance for elders, support for low income disabled persons, allowance for kidney patients, current benefit, monthly allowance of 2000 for elders over 70 years, monthly allowance of 5000 for over 100 years, support for low income 5000, allowance for kidney. දැන් ඒකේ proposed relief for the 4 months, next 4 months, it says monthly payment of 3000 for elders over 7 years and monthly payment of rupees 2500 for elders over 100 years. එතකොට මේක expenditure එකත් අඩුලා තියෙනවා. ඉතින් next 4 months වල ඒක අඩු වෙනවා කියන්නේ මම මේ වෙන කොහෙන්වත් ගත්තේ නෑ. I got it from the budget.
I
understand the point you are trying to raise up. But if you see මේක ඉතා පැහැදිලිව මේ annex 4 එක පිටුව 37 කියන එක බලන්න ගරු මන්තුමා, මේක ඉතා පැහැදිලිව තියෙනවා දැනට ගෙවන ප්‍රමාණය සහ ඊට අමතරව අපි ගෙවන්න ප්‍රපෝස් කරන සංඛ්‍යාව. ඔබතුමා කියන ඔය කාරණාවේදී විශේෂයෙන්ම ආබාධිත අඩු ආදායම් ලාභීන්ට දැනට රුපියල් 5000ක් ඊට අමතරව රුපියල් 2500ක දීමනාවක් ඒ මාස හතරට දෙවන්න කටයුතු කරනවා. ඉතින් මේක කිසිම අඩු කිරීමක් සිදු කළා නැහැ. ඒක මං හිතන්නේ අපි නිවැරදි කරගත යුතුයි. එහෙම කළා නැහැ. එහෙම අඩු වීමක් වාර්තා වෙනවා නම් කොහරි දැනග. ඒ කියන්නේ ජනවාරි සිට ඔබතුමාලා ඒක අපිට දැනුම් දෙන්න අපි ඒක නිවැරදි කරන්න අවශ්‍ය කටයුතු කරනවා.
දයසිරි ජයසිරි මහත්මයා.
මේක මේ සිංහල සහ ඉංග්‍රීසි දෙකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මට නම් තේරෙන්නේ.
නියෝජ්‍ය කතානායකතුමනි මෙතන වාදයකට යෑම අවශ්‍ය වෙන්නේ
නැහැ. මොකද
පැහැදිලි කරාට පස්සේ රජය ගන්න ප්‍රතිපත්තිමේ තීන්දුව මොකද්ද
කියලා
තමන් වෙන විරුද්ධ මතයක් දරනවා නම් ඒක අපිට ගැටලුවක් නැහැ. නමුත් එහෙම වුණත් තමන් නියෝජනය කරන ප්‍රදේශය තුළ ඒ බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම පොරොත්තු ලේඛන පවා මේකට ඇතුළත් කරලා තියෙනවා. ඒ බලාපොරොත්තු වෙන කණ්ඩායමකට අහිමි වෙලා තියෙනවා නම් පමණ අපිට ඒක දැනුම් දෙන්න උපකල්පන තුළ දැනුම් දෙන්න නැතුව අහිමි වෙලා තියෙනවා නම් ජනවාරි දල දැනුම් දෙන්න අපි ඒක අනිවාර්යයෙන්ම නිවැරදි කරන්න කටයුතු කරනවා.
බවන් සිතේ ඒ කාරණේ සම්බන්ධවමද
කතානායකතුමනි දැනට ගෙවන 5000ට අමතරව තමයි මේ මුදල දෙන්නේ. එතකොට මෙතුමා හොඳ අවබෝධයෙන් කතා කරලා තියෙනවා. එතුමා දන්නවා මේ 7500 කියන ගහන ගලපලා. ඒ හින්දා අපි එහෙම අඩු කිරීමක් කරන්නේ නැහැ. අනික විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලත් ලෝක බැංකුවත් අපිට විශේෂයෙන්ම දැනුම් දීලා තියෙනවා මේ පවතින ආර්ථික තත්ත්වය තුළ මොන ආකාරයේ ප්‍රතිසංස්කරණ සිදු කරත් මේ විශේෂයෙන්ම අඩු ආදායම් ලැබී කණ්ඩායම් වැඩි දුර බලා ගැනීම රැකවරණය ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ශක්තිමත්
කරගන්න.
ඒ වෙනුවෙන් ඒ අවශ්‍ය සහයෝගයත් අපිට සියලු ආයතන වලින් ලැබෙනවා.
පවිත්‍ර රෝණ දේශනායක මැතුමා.
ඒ යන උදාරු නියෝජ්‍ය කතානායකතුමනි කවුරු මොන ආකාරයේ විවේචනය කළත් බොරු කිව්වත් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතුමා 2023 හැබැයි ඉතාම නිවැරදිව වගකීමකින් මෙරටේ පුංචි දරුවගේ ඉඳලා මව් කුසේ ඉඳලා දරුවගේ ඉඳලා වැඩිමහලු කෙරලක්වා මියන්නේ දක්වා ඒ වගකීම ඉෂ්ට කරමින් තමයි මේ බජට් එක අයවැල් එකේ ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් මම හිතනවා හැමදාම අර සුපුරුදු තටිය වාදනය කරන්න බලාපොරොත්තු වෙන දෙන්නේ තුන්දෙනෙක් ඉන්නවා. අපි දැක්කා මෙතන උදේ ඉඳලා පැය ගාණක් කතා කරා හැමදාම එකම තටිය තමයි වාදනය කරන්නේ. ඔවුන්ට සුපුරුදු තටිය රට පිළිබඳව ද්වේෂයෙන් මිලේච්ච අදහස් වලින් හදවත පුරවගත්ත ඔළුව නරක් කරගත්ත හැමදාම අරගල බලාපොරොත්තු වුණු තමන්ට විමුක්තියයි කියලා හිතන දේවල් ජනගත කරන්න කටයුතු කරන ද්‍රවිඩෝ සිංහලෝ ද්‍රවිඩ වෙනත් ඕනෑම වර්ගයක නායකයෝ අද එහෙම කතා කරනවා. හැබැයි ඒ ප්‍රදේශවල ගම් ප්‍රදේශවල එයාට යන්න විදියක් නැහැ. ගම්වල ජනතාව ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් මෙතන නැවිලා ඔවුන් නොයෙක් වහසිබස් දොඩවනවා. දේශපාලන ව්‍යාපාරයෙන් මෙන්න මේකයි මේකයි කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අදූතෙත් ඔය රසමානික මැතිතුමාගේ කතාව ඒක තමයි. ඉතින් ඒ නිසා මම ඉතා පැහැදිලිව කියන්න ඕනේ අපි පහුගිය යුගයේදී අපිට මතකයි 2019 පාස්කු ඉරිදා ප්‍රහාරත් එක්ක ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙරට 2009-10 ඉඳලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේදී යම්කිසි ගමනක් ආවා. ඒ යුගයේදී අපි අරන් බිලියන 3.8ක් ඒ 3.8ට රටේ වැඩ කරලා තිබුණා. මෙතන පෝට් සිටි එක ඒ වගේ මාර්ග සංවර්ධනය අද උතුරුනැගිර ප්‍රදේශවලට ගියාම ඒ ප්‍රදේශයේ මම හිතන්නේ අපිටත් වඩා හොඳට සංවර්ධනය කරන්න එදායි නායකත්වයේ කටයුතු කළා. අපි ඒ පිළිබඳව සතුටු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒකට හේතුවක් තියෙනවා. මොකද මාතලේ නගරේ ගත්තම සිංහල දෙමළ මුස්ලිම් බගමැලේ බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් අපි ඔක්කොම එකට ජීවත් වෙන ප්‍රදේශයක්. මම මේකට කියන්නේ ඓතිහාසික පුරවරය, ඒක සාමයේ පුරවරය කියලා තමයි අපි කියන්නේ. ඒ පුරවරින්දන අපි කතා කරන එතන අපිට ජාති වේදයක් කුල ආගම් මලබල මොන කිසිම දෙයක් නැහැ. අපි ඔක්කොම එකට ජීවත් වෙන ප්‍රදේශයක්. මම හිතන්නේ හැමෝටම ආදර කරන මිනිස්සු අපි ඉන්නේ. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බොහෝ අය තවමත් වෛරෙන් ද්වේෂයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන අයගේ හැම වෙලාවම ඔළුව තියෙනව රටේ ප්‍රශ්න ඇති කරලා තමන්ගේ ජයග්‍රහණ පමණක් ලබා ගැනීම. මෙයාගේ බලාපොරොත්තු තමයි ඒ පොලිටිසියන්ස්ලගේ නෙක්ස්ට් ඉලෙක්ෂන් එක, ඊගාව ඉලෙක්ෂන් එක එයාගේ බලාපොරොත්තු වෙන්නේ තියෙන්නේ. හැබැයි අපි කියන්න ඕනේ අපේ බලාපොරොත්තු නෙක්ස්ට් ඉලෙක්ෂන් එක නෙමෙයි, අපේ නෙක්ස්ට් ජෙනරේෂන් එක. මගේ බලාපොරොත්තුත් ඒකයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩු පක්ෂයේ අපේ හැම මන්ත්‍රීව බලාපොරොත්තුව නෙක්ස්ට් ජෙනරේෂන් එක ගැන බලාපොරොත්තු, නෙක්ස්ට් ඉලෙක්ෂන් එක ගැන බලාගෙන අපි කතා කරන්නේ නැහැ. අපි ඒක පැහැදිලිව කියන්න ඕනේ. එයාට අපි උත්තර දෙන්න ඕනේ ඒ විදියට. නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් පාසක ප්‍රහාරයත් එක්ක මේ රටේ අපිට වාර්ෂිකව ඩොලර් බිලියන 5ක ආදායමක් අහිමි වෙලා තියෙනවා. දැන් පහුගිය අවුරුදු දෙක තුන තුළ 2019, 2020, 21, 22 අවුරුදු වල මේ 22 අවුරුද්දත් එක්ක ඩොලර් බිලියන 20ක පමණ අඩුවක් අපිට ඇති වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ එවැනි වෙලාවක රටේ වෙනි තත්ත්වයක් ඇති වුණාම ඒක උද්දමනයකට හැරෙනවා නැත්නම් රටේ පීඩන රත් වෙන තත්ත්වයක් බවට පත් වෙනවා කියනක අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක තමයි ඇත්ත. අපි සංවර්ධන වෙමින් පවතින රටක්. ඒ සංවර්ධන වෙමින් පවතින රටේ මම පැහැදිලිව කියන්න ඕනේ, කොරෝනා වසංගතය ආවම ඒ වසංගතය ආවේ ග්ලෝබල් විෂන් එකක වශයෙන් ගරු නියෝජ්‍ය කතානායක තුමනි. ඒක මුළු රටේ මුළු ලෝකයේ හැම රටකටම ආව, ඉන්දියාවට ආවා, ඒකම අනිකුත් රටවල් වලට ආවා. සමහරට අපිට පමණක් ඒක ආවා නම් අපිට ওই තත් වෙන්නේ බොහොම හොඳ තත්වයකට එන්න තිබුණා. ඉන්දියාවට අපිට පුළුවන් උපකාරය කරන්න, පකිස්තාන්ට පුළුවන්, එංගලන්තයට පුළුවන්, ලෝකයේ අනිකුත් රටවල් වල පුළුවන් අපිට උදව් උපකාර කරන්න. හැබැයි මේ වියසනේ ආවේ ඒ හැම රටකම එක, මෙක්සිකෝව, ඇමරිකාව ලක්ෂක නමය ගියා. හැබැයි අපේ රටේදී 15,000ක මරණ සංඛ්‍යාවකින් මෙහා පැත්තේ ඒක නතර කරගන්න එදා හිටපු ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. එතුමා ගත්ත උත්සාහය, ඉන්ජෙක්ෂන් වල එන්නත් ගෙනල්ලා එන්නත් ජන ටිකටින් කරා. අපි දැක්කා එන්නත් ගේන්නේ කවද්ද කියලා ඇහුවා. එන්නත් තෝරගල් වර්ග කිව්වා. ඒවා තෝරගන්න ඉස්සර විශේෂඥයන් තෝරගන්න ඉස්සර අපේ දේශපාලඥයෝ එන්නත් ගැන කිව්වා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එන්නත් ගැහුවා නම් හැබැයි මරණ ඔක්කොම එදා එයාලා කිව්වේ එන්නත් ගැහුවා නම් ඒ තත්ත්වයෙන් බේරගන්න අපිට පුළුවන්කම ලැබුණා. එදා ඒ ජනාධිපතිතුමා එක බේරගත්තා. ඉතින් අද මේ අය බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මේ රටේ හැම වෙලාවම අරගලයක්, මේ රටේ ප්‍රශ්නයක්, පීඩනයක්, යුද්ධයක්, විමුක්තියක් ගැන කතා කරන මේ අය. එයාගේ ඔළුවේ තියෙන මේක තමයි. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, අපි කියන්න ඕනේ අපේ රටේ. මම ඊයේ පෙරදා ගියා මහනුවර සිටි සෙන්ටර් එකේ සහස්‍ර උද්‍යානය තිබ්බ ආහාර දැක්මක්. මෙරටේ ආහාර සංස්කෘතිය පිළිබඳව මම දැක්මක් එතන මම ප්‍රදර්ශනයට ගියා. මම ඒකට උදව් කරා. මට පරිසරයෙන් මුතුමත් ඒ වෙලාවේ ලොකු උදව්වක් කරා. එතනදී ආහාර සැලසුම් ක්‍රියාත්මක කිරීම, ආහාර පිළිගැන්වීම, ඒ වගේම ආහාර සංස්කෘතිය පිළිබඳව එතන දැක්කා. අපි නියෝජ්‍ය කතානායකව විතර අපිට තේරුණා කොයි තරම් නම් මේ රටේ ආහාර අපි විසි කරනවාද කියලා. මම හිතන්නේ මහනුවර ප්‍රදේශවාසීන් ඒ ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ අතිවිශාල ජනතාවක් එතෙන් ආවා. එතෙන් ඇවිල්ලා අය කිව්වේ අපි කොයි තරම් නම් දවසට කිලෝ ගණනින් ආහාර විසි කරනවාද කියලා. මේ රටේ පලා වර්ග ප්‍රමාණයක් තියෙනවා 162ක් නියෝජ්‍ය කතානායකතුමනි. ඒ 162 දිහා බලපුවාම මම හිතනවා පලා වලින් අපි ප්‍රයෝජන ගන්න ඇති දේවල් කොච්චර තියෙනවද, අල වර්ග කොච්චර තියෙනවද. මම හිතන්නේ හැම එකටම වටිනාකමක් දෙන්න ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව කටයුතු කිරීමේදී අපිට අද වගකීමක් තියෙනවා. ඉතින් පුංචි පාසල් දරුවෝ පවා මේ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා ඔවුන්ව දැනුවත් කිරීම මේ වැදගත්කම මම මේ වෙලාව මතක් කරනවා. ඒ ආහාර සංස්කෘතිය පිළිබඳව තිබුණු ප්‍රදර්ශනය මම හිතන රටවටේම ගෙනියන්න පුළුවන් නම් ඒක හිටියේ ග්‍රැෆික්ස් ලංකා මගේ හිතවතෙක් ගාමිණී ජාති සහෝදරයා ග්‍රැෆික් ලංකා ෆවුන්ඩර් නිර්මාතෘ මේ වගේ ආහාර සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් දෙන්න ප්‍රදර්ශන බුළු රටෙන් පවත්වන්න ඕන යුගයක් මේ යුගය. ඒක ගිනිතිල්ල කොලේ පවා ආහාරයට ගන්න ආකාරය ඒ සඳහන් කළ තියෙනවා. ඒවා අපි දැක්කා. මොන තරම් අපේ ගෙවල්වල තරුණ පිරිස ඒ සඳහා උනන්දු වෙනවද කියන එක අපිට එදා දකින්න ලැබුණා නියෝජ්‍ය කතානායකතුමනි. මම මේ පිළිබඳව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ වගේම ඌන භාවිත එළවලු අපේ රටේ තිබුණා විශාල ප්‍රමාණයක ඌන භාවිත එළවලු. මම හිතන්නේ ඒ තත්ත්වය වෙනස් කළ එළවලු නැවත වර මේ රටේ පාවිච්චි කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. මම හිතන්නේ මේ කිලෝ ගන්නෙන් අපිට අපේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ අපිට මෙට්‍රික් ටොන් ගන්නෙන් නැත්නම් කිලෝ ගන්නෙන්. ඒ උත්තරය අපි ලබා ගන්න නම් මේ හැම එළවලු වර්ගයක්ම මේ හැම පළතුරු වර්ගයක්ම මේ පලා වර්ගයක්ම අපි අද ප්‍රයෝජනට ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒතරම් උත්තර ලැබෙන්නේ අපිට ටොන් ගන්නෙන් මෙට්‍රික් ටොන් ගන්නෙන් නැත්නම් කිලෝ ගන්නෙන්. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් කියන්න ඕනේ විදුලිය අර්බුදය. විදුලිය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට තවම ඒක ප්‍රශ්නට උත්තරයක් ලැබිලා නැහැ. මම හිතන්නේ කංචන ඇමතුමා ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කළා. රජය අපේ රජය මම හිතන්නේ නිරන්තරයෙන් මේ සඳහා අවශ්‍ය කටයුතු කළා. පහුගිය කාලෙදී අපි කිව්වා අපේ හිරපු ජනාධිපතිතුමා කිව්වා මේ ආණ්ඩුව බාර ගන්න කියලා නායකයෝනේ. ඒ වෙලාවේ දුවල පැනලා ගිය බාර නොගෙන නායකයෝ අද නොයෙක් දේවල් කතා කරනවා මෙතෙන් ඇවිල්ලා. අද එයාගෙන් තොරව මේ ආණ්ඩුව කරන්න බෑ. ඒ අය තමයි හැම වෙලාවම කියනවා බංකොලොත් ආණ්ඩුවක් කියලා, බංකොලොත් රටක් කියලා. ආණ්ඩුව නේ බංකොලොත් ශ්‍රී ලංකාවක් කියලා සඳහන් කරන්නේ. අර ගොබෙල්ස් න්‍යාය අනුව හැම වෙලාවම බංකොලොත් බංකොලොත් කියන එක සහ ගොඩ ගන්නවා ගොඩ ගන්නවා කියන එක. ගොඩ ගන්නේ කොහොමද? දුන්න තැන බාර ගන්න බරුව, දුන්න තැන රැක ගන්න බරුව, දුන්න නායකකම බාර ගන්න බරුව කටයුතු කරන අය කොහොමද රටක් රැක ගන්න? ඒකට බය වුණා නම් කොහොමද මේ කරන්නේ? තමන්ට තිබුණ අමාත්‍යාංශය විනාශ කළා, රටට නායක කළා, ලෝකෙට නායක කළා කියන නායකයෝ කොහොමද මේ රට බේරගන්නේ? දුන්න අමාත්‍යාංශය ඒකේ සම්මුඛ පරීක්ෂණයට එන අය, ඒ අය උසද කොටද බලපු අය කොහොමද මේ රට රැකගන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ඇවිල්ලා කියනවා බංකොලොත් රට, බංකොලොත් අපි ගොඩ ගන්නවා කියලා. ගොඩ ගන්න දෙයක් නැහැ. ඒ න්‍යාය අනුවන කටයුතු කරා නම් අද රට වැටෙලා ඉවරයි, විනාශ වෙලා ඉවරයි.
ගරු ඇමතුමා අපතුමාට මිනිත්තු 3ක් තියෙනවා තව.
මට විනාඩි 15ක් තියෙනවා.
ඔව් 15යි දැන්.
වෙලා ගිහලා තියෙනවා.
ඔව්
නියෝජක තමයි. ඔව් කොමනත් ඒ தත්ත්වය අපි කියනවා. ඒ අයට ඒ නිසා අපි පැහැදිලිව කියනෝනේ. මම කිව්වා දැන් නියෝජ්‍ය කතානායකතුමනි අපි විදුලි අර්බුදේ විසඳන්න පුනර්ජන්මීය බලශක්තිය ගැන අපි කතා කරනවා. පුනර්ජන්මීය බලශක්තිය ගැන කතා කරනකොට මම දැක්කා අපේ රටේ දේශීය තරුණ නිෂ්පාදකයෝ ඒ අයගේ බොහෝ නිෂ්පාදන අතර රටේ තියෙනවා. ඒ අය උඳුන් වර්ග විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා. මම හිතන්නේ ඒවා අපිට ගන්න පුළුවන් නම්, ඒවා පළ ප්‍රයෝජන ගන්න පුළුවන් නම්, ඒ පළ ප්‍රයෝජන ගැනීම තුළ මම හිතන්නේ මේ රටේ විදුලි අර්බුදයට ලොකු විසඳුමක් ලබා දෙන්න පුළුවන් කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. එවගේම මුල නියෝජ්‍ය කතානායකතුමනි අද තේ පර්යේෂණ ආයතනය, ඒ වගේ මාතලේ තියෙන සුළුපණන භෝග සංවර්ධන ආයතනය බොහෝ පරීක්ෂණ කරලා තේ වලින් වයින් හදන්න අද පේටන්ට් බලපත්‍රය පවා ලබාගෙන තියෙනවා. ඒ වගේම සිනමන් ටී එක අපේ මේ රමේෂ් පතින් නැමතුමා පහුගිය දවසක මාතලේට ගිහිල්ලා සඳහා බොහොම උනන්දුවෙන් වැඩ කරා. ඒ වතු බාරව කටයුතු කරන මෙතුමට එතෙන්ද ගිහිල්ලා කටයුතු කරා. ඒ සිනමන් ටී එක කුරුඳු වලින් තේ එක හදන්න අද කටයුතු කළා. හැබැයි පේටන්ට් එක අරන් තියෙනවා. අපිට පුළුවන් නම් ඒවා පෞද්ගලික අංශයට දීලා හරි කරුවා එමුතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ රට අපේ ඩොලර් කියන දේ ඒ ආදායම් ගෙන්නා ගැනීම සඳහා අපිට විශාල කාර්යභාරයක් ඉස්ස ගන්න පුළුවන් කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. සිනමන් ටී එක, ඒ වගේම ටී වයින් එක, මේ වගේ දේවල් අද නිෂ්පාදනය කරන මම ඒ පෞද්ගලික දැක්කා. ඒවා අද මේ රටේ හැමතැනම නිෂ්පාදනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙලා තියෙනවා. මුලාසනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම පොල් වලින් අද බොහෝ නිෂ්පාදන කෙසල් වලින් කෙසල් ස්ප්‍රිට් එක අරගෙන ඒවා කරනවා. අද යුරෝපයේ ඩොලර් 10-15 වෙන පුංචි ලීටර් භාගයක් යුරෝපයේ එංගලන්තේ වගේ රටවල කෙහෙල් බඩෙන් ගන්න ස්ප්‍රිට් එක අපේ රට ඒ රටවල කියලා දෙන්නේ නැහැ. හැබැයි අපේ රට කියලා දෙනවා. ඒව අපිට ගන්න පුළුවන් නම් මේ අයවැය ලේඛනේ මේ අයවැය ලේඛනේ ඉදිරිපත් කරන්න පුළුවන් මුදල්ම තුමාට ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතා නායකතුමනි. හැබැයි ඒ දේ ක්‍රියාත්මක කිරීම මහ බැංකු අධිපතිතුමා නිලධාරි මහත්වරු සියලුම දේශපාලන සමස්ත ජනතාව එක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක නිසා ධනාත්මකව හිතලා බොහොම ඉවසීමෙන් කටයුතු කළා මේ ජයග්‍රහණ ලබන්න ඕනේ. මේවා කතා මේවා විවේචනය කර කර මම දැක්කා කවි කියනවා. මේ අයවැය ලේකොනේ විවේචනය කරමින් ලස්සනට කවි අපිට කවි කියන්න පුළුවන්.
ක්‍රමතව කාලය අවසන්.
කවි කියනවා. කවි කියලා මේක අපහාස ලක් කරනවා. කියන්න පුළුවන් දාසිරි මන්තුමා ඔබත් එක්ක මන්තුමා ඔතමත් මම එන්නම් කවි මඩුවක් තියමු. මම එන්නම්. පැය ගණනක් අපි කරමු. ඔබතුමත් කවි කියන්න මම රෙඩි.
ක්‍රමතව කාලය අවසන් වෙනවා.
කවි බයිලා ගන්නකොට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ගැටලුව තියෙන්නේ. ආ? ඔව් මෛත්‍රී බල කියන ජනපතිවරයා කියලා කවිලා කියපා වෙයි.
ඔබතුමා කාලය අවසන් වෙන කරමුතුමා.
හරි බොහොම ස්තුතියි ලස්සන කරමුතුමනි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරුදැසි ජයසේකර මහත්මයා.
මේ එතුමා නම් කවි කිව්වේ නෑ. ඔබතුමාලා කට්ටිය වගේ. ඒක තමයි.
හරි බොහොම ස්තුතියි.
වැඩ කරගෙන ගියා. අද මේ රටක් ඉතුරුලා තිබුණ නෑ එතුමා වැඩ කරගෙන.
බොහොම ස්තුතියි. ගරු දිලිප් වේදාරච්චි මහත්මයා ඕඩබ්ලිස් ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමා මූලාසනින්.
අද අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපේ කියලා කිව් නැහැ ඉතින් අපේ ජනාධිපතිතුමා 14 වෙනිදා අයවැය වාර්තාව මේ සභාවට ඉදිරිපත් කරා. ඒ අයවැය වාර්තාවේ ඉදිරිපත් කර වාර්තාවේ කරුණු කාරණා අපේ ආර්ථික විශේෂඥ හර්ෂ මැතිතුමා, ඉරාන් මැතිතුමා, ඒ වගේම කබීර් රසින් මැතිතුමා අද අපේ නායකතුමා එකින් එකට මේ රටේ අර්බුදය ගැන මේ රටේ වර්තමාන තත්ත්වය ගැන කරුණු පහදලා දුන්නා. ඒ සමන් වැඩි කාල වේලාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ ගැන. විශේෂයෙන් මම කතා කරන්න කැමති අපනයන ආර්ථිකය දියුණු කරන්න රටට ඩොලර් ලැබෙන ආර්ථිකය නගා සිටුවන වැඩපිළිවෙලක් මේ අයවැයේ නැහැ. විශේෂයෙන්ම ඇඟලු කර්මාන්තයල කඩා වැටෙනවා. අර බෙලියත්තේ ඇඟලු කර්මාන්තයේ අද වහලා 2000ක් වැඩ කරනවා. තංගල්ලේ 2000 ගණක් වැඩ කරන 1000කට වැඩි අයින් කරලා ඔය වගේ ලංකාවෙම ඇඟලුම් කර්මාන්තද කඩා වැටෙනවා. ඒ වගේම තමයි කුසිභෝග අපනයන. කුසිභෝග තේ පොල් රබර් කුරුඳු ගම්මිරිස් ඒව පොහොර නිසා ඒ ආර්ථිකය කඩා වැටෙනවා. ඒලා ඔය ඩොලර් එන මාවත ඇහිලා තියෙනවා. ඒ වගේම තමයි මස් අපනයනය. මස් අපනයනයේ ඩීසල් වැඩිවීම නිසා ඩීසල් ප්‍රශ්න නිසා මස් අයනය අපනයනය අද නතර වෙලා තියෙනවා. ඒ නිසා මම මේ සභාවට කියන්න කැමති මේ අයවැය කියනවා ඩොලර් රැගෙන ආර්ථිකයක් හදන අයවැයක් කියලා. නමුත් මම කියන්න කැමති දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න දේශීය කර්මාන්තය දියුණු කරන්න අද මේ අයවැය කිසිම වැඩපිළිවෙලක් නැහැ. විශේෂයෙන්ම මේ ආණ්ඩුව මේ අයවැය අනාගෙන තියෙනවා. විශේෂයෙන්ම ධීවර කර්මාන්තේ, ඒ වගේම සැමන් කර්මාන්තේ, ඒ වගේම කරවල කර්මාන්තේ, කුකුළු මස් කර්මාන්තේ, බිත්තර කර්මාන්තේ, කිරි ගොවිය කර්මාන්තේ මේ සෑම කර්මාන්තයක්ම කඩා වැටලා මේ කර්මාන්තේ දියුණු වෙන වැඩපිළිවෙලක් මේ අයවැයේ නැහැ. දියුණු කරන වැඩපිළිවෙලක් ඇත්තෙම නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති ධීවර කර්මාන්තය ගැන. ධීවර කර්මාන්තේ අද සදහතම විනාශ මූකයට දාලා තියෙනවා. විශේෂයෙන්ම මේ ධීවර කර්මාන්තේ යාත්‍රා විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම සැමන් ටින්, සැමන් මාළු, කරවල සියල්ලක්ම අද රහසිගතව පිටරටෙන් ආනයනය අපනයනය කරනවා. පිටරටෙන් ආනයනය කරනවා. අන්න ඒ නිසා තමයි මේ අද මේ මාළු බිල අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ අපේ මේ ආනයන අපනයන පාලකතුමාට මම දැනුම් දුන්න මීට දවස් 14කට උඩදී මේ රටට රාසිගතව ගෙන්නපු ටින් මාළු, ටින් කරපු ටින් මාළු ගෙන්නලා තියෙනවා ධීවර අමාත්‍යාංශයේ අනුමැතියක් නැතුව. ආනයන අපනයන පාලක මණ්ඩලයෙන් රාසිගතව ඒ ව්‍යාපාරිකයන්ට රහස් කුමන්ත්‍රණ ව්‍යාපාරිකයන්ට මේවා ලබා දීලා තියෙනවා මේ රටට ගෙන්නන්න. ඉතින් ඒ වගේම මම ශ්‍රී ලංකා ප්‍රමුති ආයතනවලට විකීතව දැනුම් දුන්න තොරතුරු ලබා ගැනීම පනත යටතේ මේ වාර්තාවම ලබා දෙන්න කියලා අද වෙනතුත් මේ දෙකෙන් මට වාර්තාවක් ලබා දුන්නා. අන්න ඒ නිසා මම විශේෂයෙන්ම කියන්නේ අද මේ කර්මාන්තේ කඩාවැටලා තියෙන්නේ මෙන්න මේ රාස් කුමන්ත්‍රණ හොර ජාවනකාරයෝ මේ රටේ දීවර කර්මාන්තේ කරන දීවරයාගේ මාළු පිටරටින් මේ රටට ගෙන්නලා සමන් කරලා සමන්ටින් කරලා රහසිගතව වෙළඳ පොළට දාන නිසා අපේ බහුදින යාත්‍රාවල සමන් වලට මාළු අල්ලන කෝස් දැල්වල මස අලෙවි කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම කෙළවල්ල කර්මාන්ත කරන බහුදින යාත්‍රා 1777ක් තියෙනවා. අද කෙළවල්ල මිල පහත වැටලා තියෙනවා. මේ වැටෙන්න හේතුව විදේශ විනිමය අපනයනට ගෙන බහුදින යාත්‍රා. ඒ කෙළවල්ල මිල පහත වැටලා තියෙන්නේ මේ රටේ ඉන්ධන මිල වැඩිවීම නිසා මාසයකමාරක් විතර බෝට් යාත්‍රා යන නිසා ඒ කෙළවල්ල පහකට හේතුව විදේශ විනිමය විදේශ මත්ස්‍ය අපනයන දේශීය ජාත්‍යන්තර ව්‍යාපාරිකයන්ගේ මිල පාලනය ඕන ගමට මිල පාලනය කරමු නිසා අපේ 5700 තුන් කෙළවල් වල 1200 බැහැපු නිසා ඒ යන බෝට්ටු වල තෙල් මිල ආදායමට වැඩි නිසා අද බෝට්ටු 70%ක් ගැට ගහලා තියෙන රැකියාව යන්නේ. ඉතින් විදේශ විනිමය මේ රට කොහෙන්ද ලැබෙන්නේ? ඒ වගේම තමයි විශේෂයෙන්ම වටකරන කෝස් දැල් කර්මාන්තේ. ඒ බෝට්ටු 1577ක් තියෙනවා. මේ දකුණු පළාතේ ගරු සභාපතිතුමා මේ දකුණු පළාතේ මේ බෝට්ටු හම්බන්තොට දිස්ත්‍රික්කයේ, මාතර දිස්ත්‍රික්කයේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, කලුතර දිස්ත්‍රික්කයේ තමයි මේ බෝට්ටු 1577ම තියෙන්නේ. මේ කෝස් දැල් මේ දැල් වටකරන දැල් ඒවා දවස් 7-8 අන්දමන්ද දූපත්වල ගිහිල් තමයි මාළු අල්ලන් එන්නේ. දවස් 18ක් 20ක් 25ක් 30ක් නාසයක් යනවා. මේව ගේන මාළු ඔක්කොම අල්ලන්නේ සමන් කරන මාළු. ඒ ලින්න කියන මාළු. මේ සමන් කරන මාළුව ගෙනාම ඒ සමන් වලට කොටහක් යනවා. අනිත් කොටහ කරවලට යනවා. ඒකෝ සමන් වලට යන කොටහ සමන් කර්මාන් ශාලාවලට ගෙනියනවා. ඒ සමන් කර්මාන් ශාලා දෙනකොට රුපියල් 400-450ට ලින්න විකුණනවා. එතකොට සමන් කර්මාන් ශාලා 25ක් විතර මේ රටේ තියෙනවා. ඒ සමන් කර්මාන් ශාලාවලට ඒ සමන් ටික යනකොට ඒ සමන් වල මිල පරිපාලන මිලක් රටේ දේශීය පරිභෝජනයට මිලක් ඒ වගේම මාළු කර්මාන්ත කරන දීවලට මිලක් වෙළඳට මිලක් හරියන මිලක් පරිපාලනයක් කරනවා. එතකොට කරවල කර්මාන්ත කරන ජනතාව අද පුත්තලම් දිස්ත්‍රික්කයේ මීගමුව පළපෙදේශයේ දිගටම කරන කරවල කර්මාන්ත කරන්නේ. ඒ කරවල වලට මාළු යන්නේ දකුණේ. මේ බෝට්ටු 1577න් තමයි මේ මාළු යන්නේ. එතකොට කරවල කර්මාන්තවල කඩාවැටලා තියෙනවා. එතකොට ලින්නෝ රැකියා කර්මාන්ත කඩාවැටලා තියෙන්නේ මේ ප්‍රමති ආයතනයේ කිසිම දැනුමක් නැතුව. එතකොට කිසිම ප්‍රමතියක් නැති මාළු චීනෙන් හොරාට ඒ කොම්පැනි 4-5කට දීලා තියෙන්නේ මේ අපනයන ආනයන පාලක මණ්ඩලෙන් දීලා තියෙන දීවර අමාත්‍යාංශයේ දීවර දෙපාර්තමේන්තුව දන්නේ නැහැ. මේ දීලා තියෙන මාළු ගෙන්නන්න. එතකොට මේ මාළු විශාල ප්‍රමාණයක් තව කන්ටේනර් 30 ගණක් එනවලු ළඟ තියෙනවලු. එතකොට මේ තහනම් කරේ මේ රටේ ඩොර පිටර රට යන නිසා තමයි තහනම් කරේ. ඒ තහනම් කරලා තමයි මේ පෝට්ටු ආණ්ඩුව හොර නලයට මේ මාළු ගෙන්නන අවස්ථර දීලා තියෙන රාජිකතව. මේක වහම නතර කරන්න ඕන. අපේ දේශීය දීවරය අද නැතර නැති වෙනවා. මේ ලින්න මාළු කර්මාන්ත කරන කර්මාන්තයේ දකුණේ කර්මාන්තය නැතර නැති වෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා මේ කර්මාන්තයේ වහම නතරක මේ මාළු පිටරටින් ගෙන්නන එක, කරවල ගෙන්නන එක, සමන් ගෙන්නන එක, මේ හොර රාශි ගෙන්නන එක වහම නතර කරන්නයි කියන එක මම මේ අවස්ථාවේ සභාවට යෝජනා කරනවා. විශේෂයෙන්ම මම කියන්න කැමතියි මම මේ ගැන මට මේක සති දෙකකට උඩදී ගරු සභාපතිතුමනි මට දැනගන්න ලැබුණා සමන් තින් මාළු කරපුවා ලංකාවට ගෙනල්ලා ප්‍රමිතියක් නැති මාළු ගෙන්නලා ප්‍රමිති ආයතනයේ රාශිගතව සංගෝගෙන ඉඳලා සුමාන ගන්න පස්සේ ඉදිරියට දාලා වෙළඳ පොළ දාලා පරිභෝජන නුසුසු ඒවා පරිහරණයට ලබා දෙන තින් කරලා දෙනවා කියලා අපට දැනගන්න ලැබුණා. මම ඒ අවස්ථාවේ කතා කරා දීවර අමතුමාට. දීවර අමතුමාට සම්බන්ධ කරගන්න බැරුණා. රාජ්‍ය අමතුමාට මම කතා කරා. ඒ අවස්ථාවේ රාජ්‍ය අමතුමා ජංගම සේවයේ හිටියේ. ඒ අවස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හිටියා. දීවර අමාත්‍යාංශ ලේකම්වරයා හිටියා. මේ සියලු දෙනාම මේක දන්නේ නැහැ කිව්වා. මාළු ගෙන්නන විදියක් දන්නේ නැහැ කිව්වා. අද දේශීය දීවරට ඒ මස් ප්‍රමාණය ලැබුණේ නේද කියලා මම කිව්වා නෑ. මේක හොයලා බලන්න මේ රජයේ බලධාරීන්ගේ කණ්ඩායමක් විසින් මේක ගෙන්නනවා කියලා මේක වහාම නතර කරන්න කියලා මම එදා ඉල්ලීමක් කරා. ඊට පස්සේ ඒ ගැන මුකුත් නැතු වුණා. මම ගිය සතියේ 14 වෙනිදා අයවැය කතාව අවස්ථාන් වුණාම අපේ ජනාධිපතිතුමා තේපන් සංග්‍රහයේදී මම ඩග්ලස් දේවානන්දර මේ ගැන කතා කරලා දේවානන්ද කැබිනට් ඇමතිතුමාට කතා කරලා එතුමා සමග අපේ ජනාධිපතිතුමා හම්බෙන්න අපි ගිහිල්ලා එතුමාට මේ කතාව මම කිව්වා මේක වහම නතර කරන්න දකුණේ 1700 ගානක් දී බෝට්ටු බෞද්ධ යාත්‍රා මේ අභාවයට ගිහිල්ලා කර්මාන්තෙන් නතර වෙලා ඒ නිසා මේක නතර ගන්න කියලා ළුවම ඩග්ලස් දේවානන්ද ඇමතිතුමාට කිව්වා ඔහු ජනාධිපතිතුමා මේක හොරට ගෙන්නනවා මම දන්නේ නැහැ කියලා. ඉතින් ඇයි මේ මේ වගේ හොර රාස් කුමන්ත්‍ර කර්මාන්ත කරන්නේ? දේශීය කර්මාන්තේ නගා සිටුලයි කියලා නේද කියන්නේ? ඉතින් මේ දීවර කර්මාන්තේ කඩා වැටෙන්න දෙන්න එපා. මේ දීවර කර්මාන්තේ දියුණු කරන්න කටයුතු කරන්න කියන එක මම ඉල්ලීමක්
කරනවා.
කළුවැල්ලල මං ආව පොඩ්ඩකින් මං කියනවා. ඒ වගේම තමයි බෞද්ධ යාත්‍රා. එතකොට අර එක් දින යාත්‍රා 1320ක් තියෙනවා. ඒ තෙල් ප්‍රතිශත රැකියාව යන්නේ. ඒ වගේම තමයි පොඩි බෝට්ටු වල්ලම් තෙප්පන් ලාම්පු තෙල් රුපියල් 85 තිබුණු ලාම්පු තෙල් අද 380 ගන්න නැගපු නිසා අද සුළු කර්මාන්ත කරන මිනිසුන්ට සුළු කර්මාන්ත නෑ. අද උරුල්ල පැන්න හාල් මැස්ස සාවාල්‍ය තෝර අන්තිලාව කන්න අද මිනිසුන් නෑ. ඒ කර්මාන්ත ගන්න නෑ, ලාම්පු තෙල් නෑ. ඉතින් මේ මේ මෙවැනි ප්‍රශ්නයක් තියෙද්දි මේ වගේ දේශීය කර්මාන්ත නගා සිටිනවා කියන්නේ ඇයි? මේ බොරු කියන්නේ. ඒ නිසා මම කරුණා කරලා ජනාධිපතිතුමාට කියනවා, ඒ වගේම කැබිනට් මණ්ඩලයට කියනවා, මේ දීවර ජනතාව ගැන නොදන්නව නම් මේ ගැන ඉගෙනගෙන මේ දීවර ජනතාව තමයි රටට මාළු කන්න මාළු උත්පාදනය කරන දීවර ජනතාව. මේ දීවර ජනතාවගේ මත්ස්‍යයන් මේ සැමන් මාළු පිටරටින් ගෙන්වීම වහාම නතර කරන්න මේ 1570 ගානක් බෞද්ධ යාත්‍රා ට්‍රිප් එකක් යන රුපියල් 125,000 දැන් තෙල් ගහන වියදම යනවා. ඉතින් ඒ ටිප් එක ණය වුණොත් දෙවෙනි ටිප් එක ණය වුණොත් තුන්වෙනි ටිප් එකේ බෝට්ටු ගැට ගහලා තියෙනවා. දැන් බෝට්ටු 70%ක් ගැට ගහලා තියෙන මන්තිතුමා ගාල්ල දිස්ත්‍රික්ක ඔබතුමා හොයලා බලන්න ඇත්ත කතාව. ගාල්ල වරායට යන්න, බිම්බිගම බේහ වරායට යන්න, හම්බන්තොට වරායට යන්න, කුඩාවැල්ල වරායට යන්න. මම පහුගිය දවස්වල ගියා කුඩාවැල්ල වරාය. මට බැන්නා මකරද පාර්ලිමේන්තුවට වෙලා ඉන්නේ කියලා. මම කතා කරන්නේ නැත්තම් කියලා හෙව්වා. එතකොට මම පෙරීඩා මගේ මල්ලිගේ නෝනගේ අම්මගේ මල්ලගෙදර ගියා දෙවුන්දර. ඒ කෙලවල පන්නේ කර දියුර මට බැන්නා. ඇයි මොකද කරන්නේ මේ කතා කරන්නේ නැද්ද කියලා. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා මේක මේ හොරකම මේ වංචාව වහාම නතර කරන්න ලොකු කොම්පැනිකාරයෝ පස් දෙනෙකුට අම්මතුරුගේ අයියාගේ පුතෙකුට දීලා තියෙනවා හොර රාසය ගෙන්නනවා මේ සමන් මාළු කන්ටර 30 ගණක් දැන් එනවා තාසපහතියකින් ලංකාවට. අම්මති ඔය ඒ පැත්තේ අම්මතුරු තමයි. ඉත ඔයගේ කර්මාන්ත මේ කඩා වැටෙනවා. නම කියන්න නම දන්න මම මේ කිව්ව රාජ්‍යමතුමාට කිව්ව නන්තුනම. ඒ නිසා අද එදා ගරු සභාපතිතුමනි අද දැසිරි දැසකලේ කරන ජාති මිනිස්සු නෙවි පිරිසුදු මිනිස්සු. ඒ නිසා හොරු නෙවි හොරු නැති කට්ටිය තමයි මේ පැත්තේ ඉන්නේ. ඔය පැත්තේ ඉන්නේ ඔක්කොම මේ හොරයන් කරලා හොරයන් කරලා මේවා කාලා බීලා විනාශ කරලා තුන් කරලා රට ජාතිය විනාශ කරපු තමයි ඔය පැත්තේ ඉන්නේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
බැසිල්ලා රටේ බැසිල්
මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අද ජාතික දීවර දිනේ, ලෝක ජාතික දීවර දිනේ, අද දීවරේ අනාතේ ලෝක ජාතික දීවර දිනේ දවසේ ලංකාවේ ජනගහනය කෝටි 2.25යි. කෝටි 8න් පංගුවක් අද දීවරේ ඉන්නේ. 125ක් දීවරේ මේ රටේ ජීවත් වෙන්නේ මේ මහමුදේ. මේ මහමුද විනාශ කරලා විනාශ කරන්න එපා. මහමුද විනාශ කරනවා කියන්නේ විදේශීය නැව් ගණන් ආව මුළු නටවටම වට කරගෙන මාළු ටික හොරාට අරන් යනවා. උතුරු නැගෙනහිර මාළු ටික මංගොල්ල කනවා. ඩග්ලස් දේවානන්ද අපතුමාට පරිස්සම් කරගන්න බෑ. කොහොමද දකුණේ මූද පරිස්සම් කරන්නේ? ඒ නිසා මේ හරියාකාර කටයුතු කරන්න මේ අමතුවරුන්ට වගකීමක් බාර දෙන්න. ඉතින් මේ අද ජාතික දීවරය දිනේ නිමිත්තෙන් මහමුද එහෙම මංකොල්ල කනකොට රටේ දේශීය දීවර කර්මාන්ත කරන දීවරයා අල්ලගෙන එන මාළු ටික විකුණ ගන්න බෑ. චීනෙන් හොරාට ලින්න ගෙන්නන කොම්පැනිකාරයන්ට දීපු නිසා අද දකුණේ දීවරය පමණක් නෙවෙයි රටේම දීවරය අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. සමන් කොම්පැනිකාරය කොම්පැනි 25ක් විතර තියෙනවා. ඒවා වැඩ කරන 5000ක් විතර සේකද මහපාට බයින් සිද්ධ වෙලා තියෙනවා. මීගම් පුත්තලන් දිස්ත්‍රික්කයේ කරවල ඔය වියලි කලාපේ කරවල වෙන ඒ මිනිස්සු අද මහපාත වැහලා තියෙනවා. ඉතින් මේ මෙවැනි විනාශයක් මේ රටේ සිදු වෙන්නේ ඇයි? ගරු ඔබතුමා හොරුත් එක්ක හිටගෙන
හොරුත් එක්ක
පොරුත් එක වැඩ කරනකොට මේ දේ ඔබට සිද්ධ වෙනවා. ඒ නිසා මම අදම රටේ දීවර ජනතාව වෙනුවෙන් බෞද්ධ යාත්‍රා කෙලවල්ල පන්නේ කරන දීවරය වෙනුවෙන් ඩීසල් ප්‍රශ්න වෙනුවෙන් සුළු කර්මාන්ත කරන දීවරය ලාම්පු තෙල් වෙනුවෙන් එවැගේම හොස් පන්නේ කරන දකුණේ දීවරය වෙනුවෙන් අද ජාතික දීවරය දිනේ නිමිත්තෙන් අද ඒ සියලු දෙනාම වෙනුවෙන් මම පාර්ලිමේන්තුව ඉවරනකම් මේ සභාවේ උපවාසයක් කරනවා කියන එක මම මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරනවා.
Thank you. මගේ ප්‍රකාශය ලංකාවට මාතු වෙන එක රත්න කරන්න ඕන, සමන් ගන්න එක රත්න කරන්න ඕන, ලංකා ජීවර දේශයේදී ලබා දෙන්න ඕන, ලාංකික ලබා දෙන්න ඕන, මේ සෑම ලබා දෙන්න ඕන, මේ පාර්ලිමේන්තුව රටට නැහැ, මේ පාර්ලිමේන්තුව කොට ගැටගන්න කලින් කියන්න අපිට කරන්නත් ඕන, මාතු දෙන්න ඕන, ඕන
Honorable member, honorable member, please take a seat. Your issue has been raised. Honorable member. What is the point of order, honorable member?
සභාපතිතුමනි දැන් මේ මන්ත්‍රීතුමා මෙතන වාඩි වෙලා ඉන්නකොට හරියට වාඩිලා ඉන්න කියන්නේ පෙනේ නැත්තම් එතුමා ආමුයෙන් මාළු
කාපු. Honorable member, thank you. Order please. Honorable member, please take a seat. Honorable member, please take a seat and allow the parliament to continue. Honorable member, the issue has been raised. Please take a seat and allow the parliament to continue. We'll refer your issue to the honorable minister and honorable president through the speaker. Honourable member, please take a seat and allow the parliament to conduct. Honourable member, we will inform the issue you have raised to the honourable president, the honourable minister in regards. Honorable member, we'll inform the speaker to inform the honorable minister and the honorable president regarding your issue you have raised. Please allow the parliament to continue. Please take a seat. Thank you. Honorable Akila Saliya Ellavale, you have 14 minutes.
Gasabhavuttubhuri. ඇත්තටම මේ කතාව පටන් ගන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ අපේ මේ රාසමාණික මැතිතුමා බොහොම දක්ෂයි ජනතාව නොමගරින බොරු කියලා මේ මාධ්‍ය සම්දර්ශන දාන්න. ඉතින් එතුමාට පේන්නේ නැද්ද මන් දන්නේ මේ අයවැය කතාවේ තියෙන ගරු ජනාධිපතිතුමාගේ යෝජනාවක් හැටියට සමෘද්ධි වැඩිහිටි විවිධ හැකියා ඇති පුද්ගලින්ගේ හා වකුගඩු රෝගින්ගේ දීමනා වල ප්‍රතිලාභීන්ට ගෙවුණු ලබන වැඩි කරන ලද දීමනා අඛණ්ඩව ලබා දෙනවා කියලා. ඉතින් මේක තේරෙන්නේ නැතුව ඒ වගේම මම හිතන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ මාස 4ක කාලය සඳහා යෝජිත සහන කියන එකට මං හිතර එතනට අතිරේක යෝජිත අතිරේක සහන කියලා ලැබුණා නම් තිබ්බනම් මේ ප්‍රශ්නේ නැහැ. ඉතින් මේ වගේ එක වචනයක තියෙන ස්පිලි පැපිලි නැතුව අඩුවෙන් කතා කරලා මේ බොරුවට මාධ්‍ය සම්දර්ශන දාන එක මම හිතන්නේ විපක්ෂයේ කාර්යභාරයද කියන එක අපිට ප්‍රශ්නයක්. මම මේ සුමානේ තුලම දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කරනකොට අපිට තේරෙන්නේ මේ විපක්ෂයේ බහුතර මන්ත්‍රී කණ්ඩායමට අවශ්‍ය
ඕඩර් ප්ලීස් අලව් ද මෙම්බර්ස් ටු ස්පීක් ප්ලීස් ටේක් අ සීට් අලව් ද මෙම්බර් ටු ස්පීක් ප්ලීස්
උද්ඝෝෂණ තියෙන එක. ඒ වගේම පෙට්‍රල් පෝලින් තියෙන එක, ගෑස් පෝලින් තියෙන එක. මේක තමයි විපක්ෂ බහුතර මන්ත්‍රීන්ගේ සන්තෝෂය. නැතුව මේ රට සායිකරණය වෙන්න, ආර්ථික වශයෙන් පෝෂණය කරන්න, සමාජීය වශයෙන් ස්ථාවරභාවයක් ඇති කරන්න කිසිම අවස්ථාවක් විපක්ෂට නැහැ කියන එක අපිට බොහොම පැහැදිලිව මේ කතාවලින් පේනවා. දැන් මේ මන්ත්‍රීතුමා වුණත්, අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමා වුණත් මෙතන සභාගාරපිට ඇවිල්ලා මේ කරපු නාඩගම මේක කෙලිව මාධ්‍ය සම්දර්ශනය. එතුමා මලගෙදෙට්ට ගිය වෙලේදී එතුමාට තිබුණු චෝදනා ඇත්ත. ඔබතුමා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. නමුත් මේ වගේ වෙලාවක මේ පාර්ලිමේන්තු ඉස්සරහා සභාගාරපිට ඇවිල්ලා මෙවැනි විදිහට රඟපානකොට මේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමල්ලා මේ රටේ ඉන්න ජනතාවද ගොඩාක් පීඩාවට පත් වෙලා ඉන්නේ. මේ මේ ජනතාවගේ තවත් පීඩනය වැඩි කරනවා මිසක් මේ මෙවැනි
විකාරවලින්
මගේ නම කියවුවා.
Honorable member, this was not a point of order. The name was not mentioned, Honorable member. Honorable member, please continue.
අනික් කට්ටිය කරා කියලා ඔබතුමා වැදගත් මන්ත්‍රීවරයෙක් කියන්නේ ඔබතුමාත් එහෙම
හිතනකොටනේ. Do not go for a debate, please continue your
speech. ඒක නිසා ගරු සභාපතිතුමනි, ඒකෙමින් මම කතාව ආරම්භ කරනවා. මේ අවස්ථාවේද මම හිතන්නේ ඉතිහාසයේ අපේ රටේ ඉතිහාසයේ මේ දැවැන්තම ආර්ථික සහ සමාජීය ප්‍රශ්නයක් තියෙන අවස්ථාවේ තමයි අයවැය යෝජනා ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන්නේ. මම හිතන්නේ මම පුද්ගලිකව විශ්වාස කරනවා මේක මේ කාලෝචිත අයවැය යෝජනාවලිය. මොකද මේ වෙලේදී බොරුවට ලොකු නොම්බර දාලා ලොකු ගණන් දාලා සමාජ සහන දෙදේවල් ලොකු ගණන් දාලා බොරු මාධ්‍ය සම්දර්ශනයක් හැටියට නෙමෙයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක යථාර්ථවාදී ආර්ථික වැඩපිළිවෙලක් එක්ක මේ රටේ ආර්ථික ස්ථාවරභාවයට පත් කරගෙන ගිය මේ ලීවිල්ලක් හිට මම මේක දකින්නේ. ඉතින් මේ අවස්ථාවේදී කියන්න ඕනේ අපේ රටේ මේ ප්‍රශ්න වලට මූලිකත්වම ගන්න මූලිකම ප්‍රශ්නේ තමයි අපේ මේ යල් පැන ගිය නීති රීති. අපේ මේ රටේ කිසිම දෙයක් කරන්න බෑ මේ නීතිත් එක්ක. මේවා අවුරුදු 50-60 පරණ නීති. අපි උදාහරණ කතා කරොත් එහෙම මට මතකයි ජේම්ස් පැකර් කියන මේ ව්‍යාපාරිකෙක් ඔස්ට්‍රේලියාවේ පංජන ජේම්ස් පැකගේ ව්‍යාපාරිකයෙක් 2015 අගභාගයේ මේ රටේ ආව ආයෝජනයක් කරන්න ලොකු මුදලක් එක්ක විදේශ විනිමයත් එක්ක ආව ආයෝජන කරන්න. නමුත් ඒ අවස්ථාවේදී යහපාලන ආණ්ඩුව මොකද කරේ? ඒ මනුස්සයා මේ රාජපක්ෂලාගේ යාළුවෙක්, නාමල් රාජපක්ෂගේ යාළුවෙක්. ඒ කියන බොරු මතිමතාන්තරයක් හදලා ඒ මනුස්සයා මේ රටින් ව්‍යාපාරිකව පැන්නුවා. අවසානයේ ඒ ව්‍යාපාරිකයා කොහෙද ගියේ? එතුමා ඇමරිකාවට ගියා. එතුමා හවයි පාන්තරේ ගිහිල්ලා එතුමා ඒ ආයෝජනය රටේ කරා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් අපි සංචාර කර්මාන්තේ දිනු ගන්න හදනවා. නමුත් අපේ සංචාර කර්මාන්තේ කවමදාවත් දිනු කරන්න බෑ අපේ තියෙන මේ යල්පැන ගිය නීති රීතිත් එක්ක. උදාහරණයකට මම නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ආසනේ මේ හුණුගල් පොකුණ කියලා තැනක් අඳුරගත්තා අපේ විශ්වවිද්‍යාලේ තරුණයෝ කියලා සබරගමු විශ්වවිද්‍යාලේ. නමුත් අද වෙනකන් ඒ ස්ථානයේ නරඹන්න අපේ සංචාරකෙ දේශීය හෝ විදේශ සංචාරකට යන්න බෑ. මොකද ඒක තියන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු භූමිය තුල. ඉතින් මේවා වෙනස් කරන්න නැතුව අපි කොහොමද මේ සංචාර කර්මන් දියුණු කරන්නේ? ඒ වගේ අපේ සබරගමු ගත්තොත් මම හිතන්නේ ලංකාවේ දියලි ගත්තොත් 411ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. මේකෙන් 100කට වැඩි ප්‍රමාණයක් තියෙන සබරගමුවේ. ඒකටත් වැඩියෙන් තියෙන රත්නපුර දිස්ත්‍රික්කේ. නමුත් මේ දියල්ලක් ගැන සංවර්ධනය කරන්න, දියල්ලක් අලංකාරවත් විදිහට සංවර්ධනය කරන්න එන සංචාරකින්ට පහසුවක් ඇති ගන්න ක්‍රමවේදයක් නැහැ. මේවා නිසා තමයි මේ අද තරුණ පරම්පරාව අද මේ උද්ඝෝෂණ කරන්නේ, මේ ඉල්ලීම් කරන්නේ. මේ මේ නීති රාමු තුල වැඩ කරන්න බැරි වෙලා තියෙනවා. අද මං හිතන්නේ අර ජනාධිපතිතුමා කතාවේදී කිව්වා වගේ අර සුගතපාල සිල්ලා මහතාගේ මරාසද්ද නාට්‍ය තියෙනවා වගේ කොට්ට උරයක් මෙන් කන පිට ගහලා අලුත් අදහස් ලෝකෙදෙස ඇහැකින් ලෝකෙදෙස බැලිය යුතුයි කියන එක තමයි ඇත්ත වෙන්න ඕනේ. මෙහෙම තමයි වෙන්න ඕනේ. මේ අනිත් රටවල නීති මේ වගේ තියෙනවා. නමුත් ඒවා කාලෙන් කාලට උච්චදිත පරිදි සමාජයේ උච්චදිත පරිදි වෙනස් වෙනවා. නමුත් අපේ රටේ මේක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මේ වෙනස් කරන්න උත්සාහ කරන්න ගියහම ඒ එක්කෝ දේශපාලඥයෝ හරි නිලධාරියෝ හරි කොන් වෙනවා. ඒ පහර ගහන විතරයි කරන්නේ මඩ ගහන විතරයි කරන්නේ ඒක නිසා මෙවැනි තත්ත්වයක් ඉතාමත් කනගාටු නමුත් අපි දන්නවා අපි කන පළතුරු වල ඉදෙන පළතුරු ඉදලා කනකොට ඒක ඉක්මනින් ඉදවන්න අපි එත්රල් වගේ කිමිකල්ස් පාවිච්චි කරනවා නමුත් ඒවට නීති නැහැ ඒවට අපේ රටේ නීති නැහැ ඒ නමුත් මේවා තමයි නීති හැදෙන්න ඕනේ මේ අපි කන්නේ වස අපේ දරුවන්ට අපි කවන්නේ වස නමුත් මෙවුවට අද මේ ඉතාමත් මේ අවසනාවන්ත සිදුවීමක් සිද්ධ වෙලා තියෙන ඒ තමයි මේවට නීති හැදෙන්නේ නැහැ තාම නීති හැදෙන්න ඕන තැනට හැදෙන්නේ නැහැ නමුත් තියෙන නීති වලින් රටේ ආර්ථික ශක්තිමත් කරන්න අපේ තරුණ පරම්පරා ගිල්ලින් මේ මේ ලබා දෙන්න ඒවට නීති වැඩි ඉතින් මේව නිසා තමයි අද මේ සමාජ මේ 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 සමාජයේ තියෙන මේ ප්‍රශ්න ඇතිලා තියෙන බෙහෙවින් ඉතින් එසේ කියමින් අපි අද කවුරුත් දන්නවා මේ වෙලේදී ආර්ථික අපහසුතාවන් එක්ක අපේ ප්‍රදේශවල දරුවන්ගේ පවුල්වල මන්දපෝෂණ සත්‍ය නැතිලා තියෙනවා නමුත් මේ මන්දපෝෂණ ගැන ලොකුවට අදාරනවා විපක්ෂය නමුත් මම නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික මන්දපෝෂණ දැන් අවසාන සංගණනයේ තියෙන 2019 දී ජාතික මන්දපෝෂණ තත්ත්වය තමයි 12 නමුත් අපේ මේ දල් ජාතික නිෂ්පාදනයේ අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ 2% වැඩි 2014 රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතින් හැමදාම රත්නපුර දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය ජාතික මට්ටමට වඩා 2% වැඩි. ඒතර මේ தත්ති වුණා මං කියන්නේ හොඳ தත්ත්වයක් නෙමෙයි කියන්නේ. ඒක අපි නවත්ත ගන්න ඕනේ. ඉතින් මේ වෙලේදී මම විශ්වාසවන්ත වෙනවා අපේ රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමිය, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා තුමියන්ලා, ඒ වගේම ග්‍රාම නිලධාරීතුමන්ලා තුමියන්ලා ඇතුළු මේ කෘෂි පරිවේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීතුමන්ලා, සමුළු සංවර්ධන නිලධාරීතුමන්ලා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මේ සියලු දෙනා මේක රාශි වෙලා. ඒ වගේම සබරගම පළාත් සභාවේ ආණ්ඩුකාරතුමා, ලේකම්තුමා ඇතුළු මේ නිලධාරි කණ්ඩායම එකතු වෙලා. අද ලොකු වැඩසටහනක් මේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් සඳහා ගෙන එනවා. නමුත් මම ඉල්ලා සිටින්නේ මේකයි. මගේ කාරණාව වෙන්නේ මේ අපි తాවකාලිකව මෙතුමන්ලව මේ ආර්ථික තත්ත්වෙන් ගොඩනගන්න අපි බඩුමලු ලබා දෙනවා. ඒ වගේම මූල්‍ය ආධාර ලබා දෙනවා. මම හිතන්නේ මේවා తాවකාලික විසඳුම් විතරයි. නමුත් මේ පවුල්වල ඉදිරියේදී ආර්ථික ශක්තිමත් කරන නම් අපි වෙනත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ තමයි මේ සමහර පවුල් තියෙනවා මේ දරිද්‍රතාවයන් වලට අයත් වෙන පවුල් ගැහුවොත් ඇතුළට ගිහිල්ලා බැලුවොත් ඇතුළාන්තය බැලුවොත් එම තමන්ගේ ස්වාම පුරුෂයා මිය ගිහිල්ලා. තමන් නමුත් කුඩා දරුවෝ ඉන්නවා. ඒතර මේ කාන්තාවට රැකියාවට යන්න බෑ. ඒ නිසා අපි රජයක් හැටියට අපි උත්සාහ කරන්න ඕනේ මෙන්න මේ වේ කට්ටියට අපි තමන්ගේ ආර්ථික පෝෂණය කරගන්න අවශ්‍ය ස්වයං රැකියාවක් හෝ වෙනයම් හෝ ක්‍රියාවලිය තුළින් මේ පවුල්වල ආර්ථික පෝෂණය ගන්න. මොකද හැමදාම රජයට බෑ බඩුමලු බෙදන්නත් ඒ වගේම රුපියල් 5000 ගාණේ ගෙවන්න. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මෙව්වා තමයි අපි මේ වෙලේදී කරන්න ඕනේ. ඉතින් මේ වෙලේදී අපි ජාතියක් හැටියට ගත්තොත් එහෙම අපේ ප්‍රදේශවල ඉන්නවා, අපේ ව්‍යාපාරිකයෝ ඉන්නවා, ඒ වගේම ස්වේච්ඡා සංවිධාන ඉන්නවා. මෙන්න මේගොල්ලන්ට පුළුවන් දැන් මම උදාහරණයකට මගේ නියෝජනය කර බලංගොඩ ආසනේ කල්තොට කියන කොට්ටාසේ පවුල් 10ක් ඉන්නවා. දැන් අපේ ඒ ප්‍රාදේශීය ලේකම්තුමියත් ඒ නිලධාරි කණ්ඩායමත් පුනර්ජීවන නිලධාරි කණ්ඩායමත් එකතු වෙලා ඒ පවුල් 10ට වෙනම විශේෂත්වයක් කළාද ඒ පැත්තින ව්‍යාපාරිකයන්ගෙන් ස්වේච්ඡා සංවිධාන මගින් ඒව උදව් කරනවා. ඉතින් මේවා තමයි අද වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ වටිනා කාලයේ මුදල් නාස්ති කරලා අපි එක එක කරාට මඩ ගහගෙන බොරු මාධ්‍ය සම්දර්ශන දාන එක මම හිතන්නේ ඉතාමත් අයහපත් ක්‍රියාවලියක් මේ රටේ මේ දැන් තියෙන තත්ත්වෙ උඩ ඒ නිසා මේ වේවා ගැන අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේම දැන් ගරු ජනාධිපතිතුමා ඉඩම් වල බලය ඉඩම් ලබා දිය බලය ප්‍රාදේශීය කමරුන්ට ඉදිරිපත් ලබා දෙන්න කටයුතු කරනවා කියලා යෝජනා කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත් කාලෝචිත යෝජනාවක්. මොකද අපි දන්නවා දැන් මහවැලි අධිකාරිය මගේ දිස්ත්‍රික්කේ තියෙනවා මහවැලි අධිකාරියට ඇත් ඉඩම්. ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ඇත් ඉඩම් තියෙනවා. නමුත් කිසිම අවස්ථාවකදී මේ ඉඩම් ලබා ගන්න බෑ. ජාතික තලයේ වැඩසටහනක් වුණත් මේ ආයතන දෙක ගත්තොත් මේ ඒවත් එක්ක හැමතිස්සම ප්‍රශ්න තමයි. හැමදාම සාකච්ඡා කරනවා. නමුත් කවමදාවත් එයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ දේවල් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඔක්කොම තියෙන අපේ නීතියත් එක්ක නීති රාමුවත් එක්ක තමයි මේ ඔක්කොම ගැටලු තියෙන්නේ. ඒ නිසා මෙව්වා අපි වෙනස් කරන්න ඕනේ. ඒ නිසා මේ මෙවලදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒ බලය ලබා දුන්නාම ප්‍රාදේශීය ලේකම්වරු ජන ප්‍රදේශයේ ජනතාවත් ඒ වගේ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියත් එක්ක බොහොම ළඟින් වැඩ කරනවා. ඉතින් මේ තුලින් මම දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා මේ කෙලින්ම දේශපාලනඥයෝගේ ඉල්ලීමට ප්‍රාදේශීය දෙකම බලපෑම් කළා මේ ඉඩම් ලබා දෙන්න කටයුතු කරා කියලා. මම නම් හිතන්නේ එහෙම වෙයි කියලා. මම හිතනවා මේ තුලින් මේ ප්‍රාදේශීය දෙකම වලට මේ ඉඩම් අයිතිය ලබා දීම තුලින් බෙදා දීමේ අයිතිය ලබා දීම තුලින් විශාල සේවයක් ජනතාවට විශ්ව වෙයි. දැන් අද වෙනකොට දැන් හිටපු ජනාධිපතිතුමා ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරා තරුණ ව්‍යවසායකයන්ට ඉඩම් ලබා දීලා එතුමන්ලගේ ආර්ථිකය පෝෂණය කරන්න. නමුත් අද වෙනකන් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරගන්න බෑ. ඇයි? මේ ඉඩම් එක්කෝ LRC එකටයිදි එක්කෝ මේ මහවිල අධිකාරියටයිදි. නමුත් රජයේ ඉඩම් ප්‍රාදේශීයකම් තුමාට පුළුවන් ඉතාමත් ඉක්මනට මේ මෙවැනි ව්‍යාපෘතියක් අහම මෙවැනි ජාතික ව්‍යාපෘතියක් අහම ඒක ලබා දෙන්න. ඉතින් මේ මෙහෙම වෙන්න ඕනේ. එහෙම නැතුව අපිට ඉදිරියට යන්න බෑ. ඉතින් මේ වගේම තව තවත් අපේ ප්‍රදේශයේ දෙනවා කඩිල සම්පත. අපේ රජවක කියන ප්‍රදේශයේ කැල්සයිට් නිධියක් තියෙනවා. අක්කර 30ක විතර ප්‍රමාණයක්. නමුත් මේක තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලේ. නමුත් මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලේ තියෙනකොට අපේ ප්‍රදේශයේ ඉන්න ව්‍යාපාරිකයන් මේ කැල්සයිට් මේ නිධිය ඉල්ලනවා වෙන්දේසි කරලා දෙන්න අපිට ගන්න කියලා. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන්ගේ මේ චෝදනාව තමයි මේ තුලින් වනේ ගස් වන විනාශ වෙනවා කියලා. නමුත් ප්‍රදේශවාසීන් එකතු වෙලා ඒ විනාශ වෙන ප්‍රමාණය නැවත වගා කරලා නැවත ඊට වඩා ප්‍රමාණයක් වනේ වනගත කරන්න අද ජනතාව මේ කැමැත්තෙන් ප්‍රකාශ කරනවා. නමුත් ඒකට අයිතියක් නැහැ. ඉතින් මේ නිධිය මේ වෙනි ආර්ථික අපහසුතාවයක් තියෙන වෙලාවකදී රටට ජාත් මේ මේ විදේශ විනිමය ගෙන ඒමට හොඳම කර්මාන්තයක්. නමුත් මෙව ගැන අපි කොච්චර කතා කරත් මේකට අවසරයක් ලබා දෙන්න බෑ. අවසරයක් ලබා දෙන්න ක්‍රමවේදයක් නැහැ. එන්නේ මේවා තමයි අපි කල්පනා කරන්නේ. ඉතින් මේහෙම ගියොත් එහෙම දැන් අපි දන්නවා පෙරදෙනි විශ්වවිද්‍යාලයත් මධ්‍යම පරිසර අධිකාරියත් ඒ වගේම GSMD කියන NBRO එකේ තියෙන සබ්සිඩියස් ආයතනයක් මේ එකතු වෙලා රජවක කියන ප්‍රදේශයේ කැල්සයිට් කර්මාන්ශාලාවක් නිමි භාණ්ඩ හදන කර්මාන්ශාලාවක්. ඉතින් මේ නිමි භාණ්ඩ 20ක් විතර ප්‍රමාණයක් මේ තුලින් හදන්න පුළුවන්. නමුත් මේ වෙනකම් මේ ඉඩම නිදහස් කරගන්න අපිට හැකියාවක් කියලා නැහැ. ඉතින් ඒ වගේ අපරාධ දේවල්. ඉතින් මෙවුව තමයි අපි කතා කරන්න ඕනේ මේ 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 විශේෂයෙන් මෙවැනි අවස්ථාවකදී. ඉතින් මේ නිමි භාණ්ඩ අතරද අපි දන්නවා මේකට පෙරදෙන විශ්වවිද්‍යාලය අපි දනෝක් කරලා තියෙනවා. මේවට පිළිකා නාශක ඖෂධත් මේ තුලින් හදන්න පුළුවන් කියලා. ඒ වගේම සිමෙන්ති තීන්ත වර්ග මෙවැනි විශාල ප්‍රමාණයක් අපිට විදේශ විනිමය වැය වෙන විශාල ප්‍රමාණයක් භාණ්ඩ අපිට අපේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරගැනීමේ හැකියාව තියෙනවා කියලා අපිට ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා නමුත් මේ ඉඩම් ලබා ගන්න බැරුව අද අපි කාලය මිලවුම් කරනවා. දැන් මාස 10කට විතර වෙනවා නාම ඉඩම නිදහස් කරගන්න බෑ. ඉතින් මම ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමාට මෙන්න මේවට මැදිහත් වෙලා මේ අවශ්‍යතාවය රටේ කාලෝචිත අවශ්‍යතාවය වෙනුවෙන් අපේ නීති රාමු වෙනස් කරලා අපේ මේ පාරම්පරික හනමිටි අදහස් වෙනස් කරලා අපි ඉදිරියට යන්න රටක් හැට ඉදිරියට යන්න කටයුතු කරන්න කරමු කියලා. ඉතින් එසේ කියමින් මම කතාව මම වැඩිය කරන්න යන්නේ නැහැ. නමුත් අවසාන වශයෙන් අපි දන්නවා මේ අපේ බහුකාර්ය සංවර්ධන නිලධාරී තරුණ පිරිස පිළිබඳ එතුමාලා ගැන ඇත්තම වචනයක් කතා කරන්න ඕනේ. රජයේ පාර්ශවයේ හිටියත් එතුමාලට ලැබෙන්නේ රුපියල් 22000ක මුදලක් වැටුපක්. මේ වැටුප තාම එතුමාලා ස්ථිරත් නැහැ. ඒ වගේම මේ තරුණයෝ තරුණ තරුණියන්ව නොයෙකුත් අවස්ථාවලදී රැකියා අවශ්‍යතාවය කියලා ස්ථානයන් මාරු කරනවා.
Honorable member please wind up.
ස්ථානයන් මාරු කරනවා. ඉතින් මේ පිළිබඳ මම හිතන්නේ මේ තියෙන ආර්ථික අපහසුතාවයත් එක්ක මම දන්නේ ස්ථීර කිරීමේ හැකියාවක් තියනවද කියලා රජයට. නමුත් මේ ලැබෙන වැටුප ඊළඟ අප්‍රේල් මාසෙන් පස්සේ හරි මම හිතන්නේ යම් කිසි මුදලක් වැඩි කරලා ලබා දුන්නොත් මෙතුමනට කරන ලොකු සාධාරණයක් නැත්නම් එහෙම මේ මේ රැකියාවස්ස ඉදිරි සිටින ගොඩක් කට්ටිය අද වෙනකොට රැකියාව වලින් නැවතිලා ගෙවල් වලට ගිහිල්ලා ඉන්නවා. මොකද හේතුව මේ මේ මුදල මැද ඉඳලා. ඒ නිසා මම හිතන්නේ රටක් හැට ගත්තාම රජයේ
සහයෝගය
අදුම වැටුමක් ලබන්නේ මේ කණ්ඩායම. සා එසේ කියමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව තොරණ ස්තුතියන්ත වේ. මම නිහන ස්තුති.
Thank you. Honorable Ashok Abhisinghe, you have 16 minutes.
නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, අද මෙම අයවැය පිළිබඳව කතා කරද්දී ඉතිහාසයේ වැඩිම අයවැය පරතරයේ තියෙන අයවැය ලෙසත්, ඒ වගේම වැඩිම ණය ගන්න අයවැය ලෙසත්, ඒ වගේම වැඩිම බදු ගන්න අයවැය ලෙසත්, ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අවශ්‍යතාවයට ඔබ්බට ගිය අයවැයක් ලෙස මම හඳුන්වනවා. පසුගිය අයවැයට ප්‍රථම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා මේවර අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව ඔස්සේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් ඒ රාමුවිනුත් එළියට ගිහිල්ලා මේ අයවැය ඉදිරිපත් කළා කියලා තමයි අපිට පේන්නේ. මේවර ඉදිරිපත් කළ තියෙන මේ අයවැයේ ආදායම් ඇස්තමේන්තුව ලංකා ඉතිහාසයේ වැඩිම ආදායම් ඇස්තමේන්තුව. පසුගිය වසරට සාපේක්ෂව 70%ක් ආදායම් වැඩියෙන් පෙන්නනවා. ලංකාවේ කවමදාකවත් 10%කට 15%කට 20%කට වැඩි ආදායම් අවුරුද්දෙන් අවුරුද්දට වැඩි වෙලා නැහැ. මේවර පසුගිය දැන් අවසාන වසරට වැඩිය 70%ක ආදායම් වැඩිවීමක් පෙන්නනවා. ඒතර මේ ආදායම හරියට එකතු වෙන්නේ නැත්නම් මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශාල ප්‍රශ්නයක් එනවා. ඉතින් අපි දකින්නේ මේක දැන් මේ අයවැය තියනවා ජාත්‍යන්තර මුල් ආරම්භවල කිව්වා පාඩු ලබන ආයතන ප්‍රතිහෝගත කරන්න ඕනේ කියලා. නමුත් මෙම අයවැය ඉදිරිපත් කරලා තියෙනවා ලාභ ලබන ආයතන විකිණීම සඳහා. ජනාධිපතිතුමා කියනවා මුදල් ලැබීමේ විදියට මෙම ආයතන අපි විකුණලා ඩොලර් ලබාගෙන ඩොලර් සංචිත ශක්තිමත් කරලා කුස්සිය ශක්තිමත් කරනවා කියලා. ඒක හරියට විකුණම් කරනවා වගේ වැඩක්. විකුණම් කරනවා මොකද කුස්සිය ශක්තිමත් කරනවා ඩොලර් ටික හොයාගෙන මේ විදේශිකයන්ට විකුණලා. විදේශයට ගියොත් තමයි ඩොලර් ලැබෙන්නේ. මේක එකත් එක්ක නම යටත් විජිතවාදයට යටත් කිරීමක්ද? මේ යුද්ධෙන් කරන්න බැරි දේ මේ රට යටත් කරන එක මේ ආර්ථික වශයෙන් කරන්න යනවද මේ පාලකයන් කියලා අපිට විශේෂයෙන්ම කියන්න ඕනේ. මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මේ ආණ්ඩු පක්ෂය. දැන් මේ අයවැයට ඡන්ද දෙන්න බලාගෙන ඉන්නවා. තෙද්දක් ඇඳගෙන ආණ්ඩු පක්ෂයට ඡන්ද දෙන්න පුළුවන්. දැන් මට මේ හුඟක් අයට අමතක හින්දා මම මේ පත්‍රය කෑල්ලක් ගෙන ආවා. මේ 2016 හිටපු ජනාධිපතිතුමා කියනවා මහින්ද රාජපක්ෂව මෞබ්මේ සම්පත් නොයිකනවා ඕනෑම රටකින් ආයෝජන කියන. 2016 කියනවා. මෞබ්මේ සම්පත් විකුණන්නේ නැතුව ඕනෑම රටකින් ආයෝජන කියන්න කියලා. ඒ වගේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂතුමා මැතිවරණ කාලයේදී කියනවා වත්මන් රජය විකුණා දැමුවා. ඒ කියන්නේ ඒ වෙලාවේ තිබිච්ච රජය විකුණා දැමුවා සම්පත් සියල්ල යරි රට පවඩ ගන්නවා. ඒ කියන්නේ මේ පසුගිය ජනාධිපති වෙන්න මෙතිවන්න කාලයේදී සියලුම විකුණන ඒවා රට ගන්නවා. එතකොට නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා ජාතික සම්පත් විජාතිකරණයට එරෙහිව එදත් අදත් මා ඉන්නවා. විජාතිකරණය කියන්නේ විකුණනවාට විදේශිකයන්ට විකුණනවාට එරෙහිව ඉන්නවා කියලා එතුමා කියනවා. මේවා මතක් කරන්නේ මම මොකද මේ අයවැයට මේගොල්ලන්ට මෙහෙම ඡන්ද දෙන්න පුළුවන්ද මේව විදේශිකයන්ට විකුණද්දි. එතකොට බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා කිසිම විදියකින් රාජපක්ෂලා අතරින් රට ජාතිය පාවා දීමක් වෙන්නේ නැහැ. ඉතින් මෙවැනි තත්වයක් තුල මම දැක්ක හැම තියෙද්දි මේ බන්දුල ගුණරත්න මහත්තයා කියන රාජපක්ෂ ආණ්ඩුව චීනයට සින්නක් කරේට දුන්නේ එක ඉඩමක් විතරයි. මේගොල්ලෝ දෙන්න දෙනවා විරුද්ධත් වෙනවා. එහෙම තියදී දෙනවා. දැන් මේ අයවැයෙන් මේ ලාභ ලබන ආයතන ටෙලිකොම් ආයතනේ ලාභ ලබනවා. ඒකේ පාලිත සමාගම් හතම ලාභ ලබනවා. එතකොට රක්ෂණ සංස්ථා ලාභ ලබනවා. ඒකේ පාලිත සමාගම් ලිට්‍රෝ ගෑස් ලංකා හොස්පිටල් ලාභ ලබනවා. ඒවා ඔක්කොම දෙන්න යනවා. ඉතින් එතකොට මේකට පුළුවන්ද මෙහෙම කියලා දැන් මේකට අතුස්සන්න සහයෝගය දෙන්න? ඒකෙන් තමන් අහනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඔවුන් නායකයන් මේ කියපු විදිහට දැන් මේ අයවැයට අත උස්සනවාද කියලා විශේෂයෙන්ම අහන්න කැමති. ඒ නිසා මම දකින්නේ මේ අයවැය එක අතකින් ඉලක්කම් විද්‍යාවකුත් නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි 2017 අපේ රටේ දළදේශීය නිෂ්පාදනය බිලියන 17000යි. බිලියන 17000යි. 2021 අපේ දළදේශීය නිෂ්පාදනය. එතකොට දැන් ආර්ථිකයේ මේ අවුරුද්දේ 3.9% සංකෝචනය වෙනවා. ආර්ථිකය පසු වහිනවා කියලා තියෙනවා. එතකොට එහෙම අඩු වෙද්දී ආර්ථිකයේ 3.9% අඩු වෙද්දී මෙවර 2023ට මේගොල්ලෝ කියනවා දළදේශීය නිෂ්පාදනය බිලියන 30000ක් වෙනවා කියලා. මේක උද්දමනයේ වැඩිවීම නිසා වෙන්න පුළුවන් මේ මුදල් මේ උද්දමනයේ 70-80-90 වෙලා තියෙන නිසා. නමුත් මේ එහෙමනම් මේ උද්දමනය අඩු වෙන්නේ නැතුව ඒක පාලනය කරගෙන යන්න උද්දමනය හැමම තියාගන්න. මේ ඉලක්ක විද්‍යාව කාටද පෙන්වන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුණට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ අවශ්‍ය අපේ අයවැය පරිතරයේ 107.9% කියලා මේවට පෙන්වනවා 2023. ඒක පෙන්වන්න ඔවුන් උපකල්පනය කරලා මෙන්න මේ විදිහට ගණන් හදලා මෙන්න අවසාන උත්තරේ මේකයි කියලා හිතලා මේ සංඛ්‍යාලේඛන හදලා මේ සංඛ්‍යාලේඛන විද්‍යාවක් මේ රටට පෙන්වන්න යනවා. ඉතින් මේකෙන් වෙන්නේ කවද මේ රවට්ටන්න යන්නේ? මේක විශාල ප්‍රශ්නයක්. අද වෙද්දි මේ අයවැයේ කෝටි 500 ලක්ෂයක් බිලියන 5000ක් ණය ගන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මේ අයවැය පරතරේ පියවන්න හදන්නේ බදු ගහලා ණය අරන් සහ මුදල් අච්චු ගහලා. මේ තුනම හරහා තමයි මේ අයවැය පරතරේ පියවන්න යන්නේ. එතකොට මේ බලාපොරොත්තු වෙන රාජ්‍ය ආදායම ලැබුණේ නැත්තම් එතනත් සාමාන්‍යයෙන් බිලියන 1000ක් විතර එකතු වෙනවා. ඒතර බිලියන 6000ක් විතර ණය ගන්න සිද්ධ වෙනවා. මේ ණය ගන්නේ කොහමද? දැන් විදේශයෙන් වල ණය ගන්න බෑ. දැන් රට තුලින් ණය ගන්න ඕනේ. රට තුලින් ණය ගන්නේ කොහමද? රට තුලින් ණය ගන්නේ බාණ්ඩාගාර බිල්පත් වලින්. බාණ්ඩාගාර බිල්පත් වල පසුගිය දවස්වල දිවිච බාණ්ඩාගාර බිල්පත් වල 70% වෙන්දේසු උනේ. 100% ලැබුණේ නැහැ.
ඒ සල්ලි සල්ලි අච්චු ගැහුවා. දැන් දවස් 3 4 ට ඉස්සෙල්ලා බිලියන 13ක් කෝටි 13000ක් අඩු සල්ලි අච්චු ගැහුවා. දැන් එතකොට මේ මුදල් අච්චු ගැසීම තුළ නැවත උද්දමනේ වැඩි වෙනවා. දැන් රාජය කියන උද්දමනේ 160 70 කියලා. අර ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය කියනවා 115 කියලා අපේ උද්දමනේ. එතකොට ඒ එහෙම තියෙද්දි මම දැක්ක ඊයේ පෙරදා කියනවා මහ බැංකු අධිපතිතුමා ලබන වසරේ අවසාන වෙද්දි උද්දමනේ 105ට ගේනවා කියලා. ඒක 105ට ගේන්නේ කොහමද? දැන් ඒගොල්ලෝම උපකල්පනය කරනවා ලබන අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදනය බිලියන 30000යි. ට්‍රිලියන 30යි. කෝටි 30 ලක්ෂයක් කියලා. එතකොට ආර්ථිකයේ 9% සංකෝචනය වෙද්දි කොහමද ජල දේශීය නිෂ්පාදනය වැඩි වෙන්නේ උද්දමනයත් ඒගොල්ලෝ අඩු කරද්දි? ඉතින් මේක සම්පූර්ණ ආර්ථිකයට පටහැනි ක්‍රියාවලියක්. ඉතින් ඕක ඕක කියාගෙන යනවා. ඉතින් මේගොල්ලෝ මං හිතන්නේ ආණ්ඩු පක්ෂය මේක තේරෙන්නේ නැහැ. ඉතින් හිතාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ හොඳ වැඩකාරයෙක්. දැන් ඇවිල්ලා මේ ආර්ථිකය ගොඩගනී කියලා. අපිට මතකයි ඒ කාලේ දැන් මේ මේ අයවැය තියෙනවා නියෝජකාරක සභාපතිතුමනි මේ මහ බැංකුව ස්වාධීන කරනවා කියලා. ඉතින් කොහමද මහ බැංකුව ස්වාධීන කරන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මහ බැංකුව මහදවල් මංකොල්ල කෑවා කියලා ඔය ඉන්න අයම කිව්වේ. ඒගොල්ලොත් ඉන්න එක ඔය 100 දැන් ආණ්ඩු පක්ෂේ ඉන්න අය කිව්වා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මහදවල් මංකොල්ල කෑවා මහ බැංකුව. දැන් එතුමාම කියන මුදල් නැමැති විදියට මේ මහ බැංකුව ස්වාධීන තත්ත්වයට පත් කරනවා කියලා. ඒක හරි හතර බීරි කතාවක්. ඉතින් එහෙම කොහමද මෙහෙම කීකියා කරන්නේ? ඉතින් එහෙම කියෙද්දි කට්ටිය අප්පුඩි ගහනවා. මේක හරණ්ඩ ස්වාධීන ආර්ථික කොමිසමක් පත් කරන්න ඕනේ. මේ දේශපාලකයන් සම්බන්ධ වෙන්නේ නැති ස්වාධීන ආර්ථික කොමිසමක් පත් කරන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. මට අපිට මතකයි අපි ওই පැත්තේ ඉඳද්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කවුද හොරා කියලා මෙහෙම කිව්වා මතකද? ඔබතුමාත් හිටියා. කවුද හොරා කිව්වා. ඒක කට්ටියක මහින්ද හොරා කියලා. දැන් මහින්ද හොරා කවුද හොරා කියනවා රනිල් වික්‍රමසිංහ අනිත් අය කියනවා මහින්ද හොරා කියලා. දැන් දෙගොල්ලෝ එකට ඉඳන් මහ බැංකුව ස්වාධීන කරන්න කතා කරනවා. මේක හරි විකාර කතාවක්. එහෙම තියෙද්දි මේ සියල්ලම විදේශීයකරණය කරද්දි අපි අත උස්සන ඡන්ද දෙන්න යනවා. ඉතින් මේ කවද රවට්ටන්නේ? කවද මේ රවට්ටන්නේ? රටේ ජනතාව නේද? ඉතින් මේක මේ විදිහට මෙහෙම යන්න පුළුවන්ද? දැන් බලන්න හැම එකම දැන් මේ අයවැය තියෙනවා රාජ්‍ය රජයේ සේවා 120කින් 2023 ජනවාරි පළවෙනි දින වැඩි කරනවා කියලා. දැන් ඒක දැන් ඉදම්ම කරනවානේ. පාස්පෝර්ට් එක වැඩි කරලා තියෙනවා. එතකොට දැන් අනිත් සියල්ලම වැඩි කරලා තියෙනවා. විදුලි බිල් වැඩි කරලා තියෙනවා. ජල බිල් වැඩි කරලා තියෙනවා. දැන් ආයේ එතකොට වැඩි වෙනවා. ඒවා ආයේ වැඩි වෙනවාද? එතකොට දැන් මේ 120කින් නෙමෙයි 100කින්. දැන් සාමාන්‍ය හැඳුනුම්පතක් ගන්න අවුරුදු 15න් එහා හැඳුනුම්පතක් ගන්න ඕන නියෝජකාරක සභාපති හැම එක්කෙනා. හැබැයි හැඳුනුම්පතක් ගත්තේ නැත්නම් දඩය රුපියල් 250 දෙපිටික 2500 කරලා. දඩය 2500 කරලා. එතකොට ලංකාවේ හැම එක්කෙනෙක්ම හැඳුනුම්පතක් ගත්තේ නැත්නම් 15ට ඉස්සෙල්ලා ඒගොල්ලෝ හැඳුනුම්පත ගන්න යද්දී රුපියල් 2500ක දඩයක් ගෙවන්න ඕන. ඉතින් මේවා මේ අයවැයෙන් තියෙන 120ක් වැඩි කරනවා කියලා. දැන් රියදුරු බලපත්‍රයේ රියදුරු වාහනයක් ලියාපදිංචි කරන්න ගියාම ඒකට ගන්න ගාණ 100කින් වැඩි කරලා තියෙනවා. 100 ඒ අතරතුර සෑම වාහනයක්ම අවුරුදු පතා ලියාපදිංචි කරද්දී රුපියල් 100ක් ගන්නවා මාර්ග නර්තුවට කියලා. ඒකත් මේ වර අයවැය තියෙනවා. අර ඒකට අර ගාස්තුවට අමතරව. ඉතින් මේ රජයේ ගාස්තු සියල්ලම අයවැයෙන් ජනවාරි 20 මාසේ පරිවේ වැඩි කරනවා කියලා දැන් ඒක නැවතව වැඩි කරගෙන යනවා. ඒ වගේම බදු වැඩි කිරීම බදු වැඩි කිරීම සියල්ලම කරලා තියෙනවා. HS කෝඩ් 1000ක නියෝජ කාර්ක සභාපතිතුමනි HS කෝඩ් 1000ක සෙස් බද්ද වැඩි කරලා තියෙනවා. අයවැය කියන ක්‍රමානුකූලව සෙස් බද්ද ඉවත් කරනවා. අයවැය කියන සෙස් බද්ද ඉවත් කරනවා ක්‍රමානුකූලව කියලා සෙස් බද්ද HS කෝඩ් 1000ක කේතාංක 1000ක වැඩි කරලා තියෙනවා. ඒකෙන් තමයි ඔය දරුවන්ගේ ලිපි ද්‍රව්‍ය පොත්පත්වල මිල වැඩි උනේ. රුපියල් 70කට තිබිච්ච එක්සයිස් පොතක් 180යි. CR පොතක් රුපියල් 800යි. පැන්සලක් 10ට තිබිච්ච එක 40යි. ඉතින් ළමයි ඉස්කෝලේ යන්නේ කොහමද? සපත්තු කුට්ටම කීයද ගන්න? ඉතින් මේ ඔක්කොම දැන් මේ අයවැයට ඉස්සෙල්ලා මේවා ගණන් වැඩි කරලා තියෙනවා. හැබැයි අයවැයෙන් වෙනම බදු මෙයා කරලා. මේ බදු ආදායම දැන් බලන්න වක්‍රබද්ධ කොච්චර අය කරනවද? කෝටි ලක්ෂයක් විතර වක්‍රබද්ධ අය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහෙම වක්‍රබද්ධ මේ අය කිරීම කාටද යන්නේ? සියල්ලම දුප්පත් ජනතාව වෙනුවෙන් දුප්පත් ජනතාවට මේක යනවා. ඉතින් දුප්පත් ජනතාව එතකොට බදු බරෙන් වැඩි වුණාම කොහොමද ජනතාව ජීවත් වෙන්නේ? අද වෙද්දි රටේ රුපියල් 100කින් ගන්න බඩු වලට රුපියල් 170ක් යනවා කියලා රජයම කියනවා. එතකොට රුපියල් 100ක වටිනාකම කීයද? එතකොට ඒ මිනිස්සු එච්චර ගත්තාම මොකද්ද තියෙන කොහොමද ජනතාව ජීවත් වෙන්නේ? අදේ පවුල් 60 ලක්ෂයෙන් පවුල් 59 ලක්ෂයකටම ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් මෙහෙම තියෙද්දි රටේ තියෙන ලාභ ලබන ආයතන විදේශීකරණය කරන්න යනවා. දැන් ටෙලිකොම් ආයතනයේ තියෙන පාලි සමාගම හතක්. ඉතින් මේකෙන් තමයි අපි දකුණු ආසියාවේ මූද යටින් යන කේබල්. ඒ කේබල් සම්බන්ධීකරණය කළ සංනිවේදනය සඳහා කේබල්. මේවා නඩත්තු ගන්න ගාල්ලේ නඩත්තු ගන්න මධ්‍යස්ථානයේ. එතකොට මේකත් එතකොට විදේශිකයන්ට දුන්නොත් අපේ රටේ ජාතික ආරක්ෂාවට තියෙන ප්‍රශ්නේ ජාතික ආරක්ෂාව විදාර විශාල ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේක මේ 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 මේක විශාල ප්‍රශ්නයක් මේ මේ ටෙලිකොම් එකේ මේ පාඩු සමාගම් විදේශිකරණය කිරීම විශේෂයෙන්ම තියනවා මේකේ CMV 345 කියලා කේබල් මේ කේබල් දකුණු ආසියාවේ ඒ සම්බන්ධික sannivedana සම්බන්ධිකන මූද යටින් යන කේබල්. ඉතින් මේ වගේත් පාලනය දුන්නොත් විදේශිකයන්ට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඒතොර අපේ රටේ ජාතික ආරක්ෂාව. ඉතින් ඒ වගේම තමයි ලිට්‍රෝ දැන් රක්ෂණ සංස්ථාව 2003 පුද්ගලිකරණය කළා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාම අගමැති වෙලා ඉඳද්දි. චන්ද්‍රිකා කුමාරතුංග මැතින ජනාධිපති වෙලා ඉඳද්දි. ඊට පස්සේ 2009 අධික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ඒක නැවත රජයට ගත්තා. ඉතින් දැන් එතකොට මේක දෙද්දි දැන් ලිට්‍රෝ සමාගම මේකේ පාරිස සමාගම ලංකා හොස්පිටල් පාලිස් සභාවකම. ඒතර ඒව නැවත එතකොට නැවත පුද්ගලිකරණයට ආයේ විදේශී මේක විදේශී කියන්න දෙන්න යන්නේ. ඉතින් මේක විශාල අසාධාරණයක් මේ රට කරන. ඉතින් ඒකට කොහොමද මේ මේ කියන ප්‍රගතිශීලී කියන ආණ්ඩු පක්ෂයේ ඉන්න മന്ത്രിවරු අත උස්සන්නේ කියන එක විශේෂම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ වගේම අපි දකිනවා දැන් මේ මේ රාජ්‍ය ආදායම නොලැබීම තුල තියෙන දේ මට එකම මතක් වුණා මේ මේ නියෝජ කාර්යක සභාවේ මට මම මේ සින්දුවක් මතක් වුණා මේ ඒක කියන්න ඕනේ මේ රාජ්‍ය ආයතන විදේශීකරණය කියන එක මතක් වෙද්දි රට කරවන්න නම් මේක මේ දශක කීපයකට ප්‍රථම ආචාර්ය සුනිල් ආරියරත්නන් ලියපු නන්දාමාලිය ගායනා කරපු ගීතයක් මේකේ තියෙන්නේ රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ දලදා මැදුර අධිකව මිල කළ හැකිය සිරිමහ බෝධියේ ලංසුව පැහැදිලිය කළුගල් වලට විකුණාගෙන සීගිරිය සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය හෝටන් තැන්න දී ක්‍රීඩා පිටියකට සිංහ රාජය පවරා සිංහ රාජය ලී මෝලකට දුන්හිඳ ඇල් හරවා ජල විදුලියට සමනල කන්ද බදු දෙමු හෝටලයකට දැන් මේක වෙන්නේ නැද්ද මේ 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 දශක කීපයකට ඉස්සෙල්ලා ලියපු මේ සින්දුව සුනිල් ආරියරත්නම් අදට ගැලපෙනවා දැන් දැන් හෝටල් හැදෙන්නේ නැද්ද අර මේ 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 සිංහරාජ පැත්තේ දුන්හිඳ ඒවා දීලා නැද්ද මේවට දැන් මේ විදේශිකරණය කරන්නේ නැද්ද දැන් මේක හරියට මේ අදට කරන්නේ මේගොල්ලෝනේ රනිල් වික්‍රමසිංහ රාජ රනිල් රාජපක්ෂ ඔක්කොම එකතු වෙලා කරන්නේ ඉතින් මේක මේ මේක එතුමලා ඒ කාලේ හිතන්නේ නැති අනාගතයේදී මෙහෙම වෙයිද කියන එක ඉතින් මෙන්න මේ තත්ත්වයට මේ රටපත් කරන්න එපා මේ රට දැන් රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි මේක හදන්න මේක ස්වාධීන ආර්ථික කොමිසමක් හදලා මේ මේ රටට මේ දැන් රටේ ජනතාව ඇයි මේ තත්ත්වයට වැටලා තියෙන්නේ රටේ ජනතාවට විශ්වාසයක් නැහැ විදේශික ඉන්න රටේ ඉන්න වැඩ කරන ජනතාවට විශ්වාසයක් නැහැ මේ ආණ්ඩුව කෙරේ මේ නියෝජ කාරක සභාපති ඒකනේ මේ විදේශ ප්‍රේෂණ එන්නේ නැත්තේ විදේශ ප්‍රේෂණ එන්නේ නැත්තේ ඒකයි සාමාන්‍යයෙන් මාසෙකට ඩොලර් බිලියන 700ක් විතර එන්න ඕනේ ඒ ඩොලර් බිලියන 700 එන්නේ නැහැ එන්නේ 300යි 350යි මොකද මේ හොරු දූෂිතයන්ට මේක දෙන්නේ නැහැ කියලා මේ අයවැය කතාවේ තියෙනවා මේ රටේ දූෂණ වංචා නැති කරන්න එක ප්‍රවාදයක්ලු හොරු අල්ලන එක ප්‍රවාදයක්ලු ඒතකොට මේක මෙහෙම කරන්න ඕනේ නැහැලු කෙරුවොත් කරන්නේ නැතුව මේ රට ගොඩ ගන්න ඕනේලු එතකොට මේ දැන් රටේ ජනතාව බහුතර ජනතාව කියන මේ අරගලයක් කෙරුවේ මොකද මේ රටේ දූෂණ වංචා තියෙන අය අපිට දඬුවම් දෙන්න ඕනේ ඒවා සල්ලි නැවත ගන්න ඕනේ කියලා හැබැයි ජනාධිපතිවරයා කියනවා ඒක කරන්න ඕනේ නැහැ ඒක ප්‍රවාදයක් ඊට වැඩිය තව කරන්න වැඩ තියෙනවා කියලා එතකොට ඒ වගේ ජනාධිපති කෙනෙක් කවදාකවත් මේක බලාපොරොත්තු වෙන්න පුළුවන්ද එහෙම තියෙද්දි අපිට ආරංචි ලබන ජනාධිපති වෙන්නටත් දැන් ලැහැත් වෙනවා කියලා පොත් ජන පෙරමුණේ කණ්ඩායමකුත් එකතු කරලා හංසයා ලකුණෙන් ජනාධිපති වෙන්න ටීලන්න ලැහැත් වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතකොට මම ජනතාවට කියනවා මේ දූෂණයන් වංචාවට දඬුවම් දෙන්නේ නැති මේ අයවැය කතාවේ මෙහෙම කියන එක්කෙනෙකුට ඊළඟ පාර ජනාධිපති වෙන්න ඡන්ද දෙනවා රටේ ජනතාව. දැන් එහෙම හොයාගෙන යනවලු කට්ටිය එකතු කරගෙන යනවා. දැන් ඒකින්ද තමයි ඔබල මුතුමලගේ පැත්තට ගිහිල්ලා ට්‍රැස්සීම් කරලා දැන් කොහොමද කිරි වැඩි කරන්න ඕනේ කිය. එතකොට මේ ග්‍රීන් ඉකොනොමි එකක් හදන්න ඕනේ උතුර මේ උතුරේ ඇයට අලුත් ආදරයක් ඇති වෙලා. මොකද ඊළඟ ජනාධිපති වෙන්න ආයෙ ඉල්ලන්න ඕන වෙලා. ඉතින් ඒකින්ද රටේ ජනතාව ආයෙ අන්දන්න බෑ. ආයෙ රටේ ජනතාව වටන්න බෑ මේ රටේ ජනතාව රැවටීම තුල තමයි මේ සීල් දෙම වෙලා තියෙන්නේ ඒ නිසා අපි කියනවා මේ රටේ මේ ආර්ථිකය හදන්න විශාල ආර්ථිකය හදන්න නම් යම් කිසි මේ ක්‍රමානුකූල වැඩ පිළිලකට යන්න ඕනේ එහෙම නැහැ එහෙම මෙහෙන් පැලස්තර දාලා මොකද ආණ්ඩුව මේ අයවැය කියන ඒවා කරන්නේ කොහොමද මේ වගේ මේ මෙහෙම ආදායමක් එන්නේ නැතුව ලංකා ඉතිහාසයේ කවදාකවත් බිලියන 3000 ගණන් ආදායමක් ඇවිල්ලා තියෙනවද? ආපු ආදායම් බිලියන 2000ට අඩුයි මේ සභාපතිතුමනේ හැමදාම ඉතින් බිලියන 2000ට අඩු ආදායමක් ආපු රටක බිලියන 3000 ගණන් ආදායමක් ඕනේ කියලා කිව්වහම කොහොමද කරන්නේ? ඒක වෙන්නේ නැහැ. ඒ වගේම දැන් ණය අරන් අරන් ණය. අද වෙද්දි ඔබතුමා මම ඇතුළ හැම එකේම ලක්ෂ 13ක් විතර ණයයි. ඉතින් ඒක පුද්ගල ණය ප්‍රමාණය. මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 බලයට එද්දි එක්කෙනෙක් රුපියල් 95000 ණය වෙලා තිබුණා. අද 13 ලක්ෂයක් ඒක පුද්ගලෙක් ණයයි. ඉතින් මේ රටේ ණය පත් කරලා තව තවත් ණය කරන්න යන්නේ. දැන් මේ කොයි වෙලාවේද මේ ගෙවන්න වෙන්නේ? අපිට මේ ණය ගෙවන්න නැති තත්ත්වයක් තියෙන්නේ. ණය ප්‍රතිවගත කරන්න ලංකාවේ ණය ප්‍රතිවගත කරන්න කිව්වොත් මොකද කියන්නේ? ඔබතුමාට විශේෂයෙන්ම කියන්න, දැන් ඉන්දියාව කියලා තියෙනවා අන්තිමට දීපු 3.8 බිලියන් බිලියන 3.8 ප්‍රතිවගත කරන්න බෑ. ඒක ගෙවන්න ඕනේ. ඒක මේ අවුරුද්ද නැත්නම් අවුරුද්දක් ඇතුළත ගෙවන්න ඕනේ. කොහොමද අපි ගෙවන්නේ? ඉතින් මේකට වැඩපිළිවෙලක් හදන්න, මේකට වැඩපිළිවෙලක් හදන්න නැතුව දැන් මේ අයවැය කතාව හරියට ජනාධිපතිතුමා
Honorable Member please wind up.
ඔව් රාජාසර කතාව පටන් ගත්තේ ඔබතුමා ඉන්න පුටුවේ ඉඳන් රටේට වැඩපිළිවෙල කියනවා කියන්නේ අයවැය කතාවක් නෙමෙයි, රටේ ඉදිරි වැඩපිළිවෙල කියනවා වගේ කරපු කතාවක්. ඒ නිසා අපි කියනවා කරුණා කරලා මේ රටේ ජනතාව ජීවත් කරන්න ඉස්සෙල්ලාම වැඩපිළිවෙලක් හදන්න. රටේ ජනතාවට ජීවත් වෙන්න බෑ. මේ SS පද්ද වැඩි කිරීම තුළ විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේකට වැඩපිළිවෙලක් හදන්න නැතුව කුමන් දේ කිරුවද නැහැ. ඒ නිසා කියනවා මේකට හොඳම වැඩපිළිවෙල තමයි උපනි මැතිවරණයක් තියලා මේ ආණ්ඩුව වෙනස් කරලා මේ රටේ ජනතාවට අලුත් නව රජියක් බලයට පත් කරගන්න අවස්ථාව සලසා දෙන්න තමයි මේකට කැප විසඳුම.
බොහොම ස්තුතියි. Thank you.